తస్స భగవతో అరహతో సమ్మా సంబుద్ధస్స నమో తస్స భగవతో అరహతో సమ్మా సంబుద్ధస్స నమో తస్స భగవతో అరహతో సమ్మా సంబుద్ధస్స తిరువన్ సన్నాయ హమదిరాటమ అదత్ అపి మంగ హితన్ని మాస కీపేకట పస్సే అభిధర్మే మూలిక సిద్ధాంత పాఠమాల వెడసటాన ఆరంభ కరనో ఇంగర కాలయక్ మాసే మాస దెకక్ విత్ర కిరణ నిసా టిక కాలే యనవగే తీరన పో నముత్ కార్య బహుల జీవిత గత కరన ఐట పహసుయెన్ ఏక నవత నవతే పోతే తీనే వా విదేశనా బలమి అధ్యయనయ కరన్న పులువన్ వే కిలా మం బలాపృత్ వేనో ఇతిన్ అపి మే వెనకొట అభిధర్మే సిద్ధాంత మూలిక సిద్ధాంత వశేన్ అపి కథ కరలా తీనవా పరమార్థ సతర పిలివందవ సవిస్తరవ పరమార్థ హీనార్థ భేదే కథ కరలా తీనో ඊළඟට සිත පිළිබඳව විස්තර කතා කරා සිත සම්බන්ධයෙන් කතා කරා පරමාර්ථ හතරම දේශනා හතරකින් හඳුන්වලා සිත සම්බන්ධයෙන් කතා කරනකොට අපි කාමාවචර සිත් ආදිය ගැන අකුසල සිත් ආදිය කතා කරලා අකුසල සිතුයි අහේතුක සිතුයි මහා කුසල සිත් කියන මාතෘකාටි කතා කරන්න යනවා ගිය වතාවේ අපි අන්තිමට මතක හැටියට අපි කරේ දස විද පුණ්‍ය ක්‍රියා කියන එක සවිස්තරව කතා කරා. දැන් අපිට අද තියෙන්නේ කාමාවචර සහේතුක කාමාවචර විපාක සිත් සම්බන්ධයෙන් කතා කරන්න. ඉතින් විපාකය කියලා කිව්වම විපාකයක් කියලා කියන්නේ කර්මයක ප්‍රතිඵලයක් කියන එකයි. කර්මයක් සිද්ධ කරාම යම්කිසි ශක්තියක් නැත්තම් සාමර්ථ්‍යයක් අපේ సంతානෙහි නිදානගත වෙනවා. ඒකට කියනවා කර්ම ශක්තිය කියලා. ඒ කර්ම ශක්තිය අසවල් තැනක් තියනවා කියලා පෙන්වන්න පුළුවන් එකක් නෙවෙයි. ඒක ධර්ම ආචාර්යවරුන්ගේ හදියට මේ අපේ මුළු సంతානෙම ඇසුරු කරගෙන පවතින ආ උදයක්. ඒක සාමාන්‍යයෙන් ඔය භෞතික විද්‍යාව ඉගෙන ගත්ත අයට කිව්වොත් එමේ ෆීල්ඩ් එකක් වගේ කියලා හිතන්නට පුළුවන්. මොකද ඔය දැන් ඔය තියනවා හිග්ස් ෆීල්ඩ් එක කියලා එකක් භෞතික විද්‍යාවේ හැටියට. ඒකෙන් තමයි මේ සෑම වස්තුවකටම ස්කන්ධයක් ලැබෙන්නේ ඒක හැටියට. එමොත් ඒක පෙන්වන්න පුළුවන් එකක් නෙවෙයි. මොකද ඒකත් තිබිය යුතුයි කියන විද්‍යාත්මක ගණිතමය තර්කයක් උන්ට තියෙනවා. ඉතින් ඒ විදිහට බැලුවම මේ මොනවාද කර්ම ශක්තිය කියන එකත් අපේ సంతానගතව ඉතිරි වෙලා පවතින. නමුත් අසවල් දෙය කියලා ආදී පෙන්වන්න පුළුවන් මට්ටම එකක් නෙවෙයි. ඉතින් මේ කර්මය කර්ම ශක්තිය යම් වෙලාවක අවස්ථාව ලැබෙනකොට පැසීමට මේරීමට ප්‍රාප්ත වෙනවා. මේරීමට ප්‍රාප්ත වීම නිසා විපාක සිත් උපදිනවා. ඒ වගේම ඒක නිසා කර්මජ රූප 15 වීමකු සිද්ධ වෙනවා. ඉතින් සාමාන්‍යයෙන් පිළිගත් අදහස තමයි කර්මය සිදු කරනකොට චේතනාවෙන් තමයි ඒක සිද්ධ කරන්නේ. ඊළඟට යම්කිසි ශක්ති විශේෂයක් ඉදෙන එක චේතනාවම තවත් අවස්ථාවක් ලෙස සලකනවා. ඒක සාමර්ථය කියලා කියන්නේ චේතනාවේ තියෙන විපාක දීමේ හැකියාව. ඒ හැකියාව තමයි ආපහු කර්ම වේගයෙන් විපාක සිතක් ලෙස පහළවන්නේ. එතකොට ඒ කර්මයේ තිබිච්ච සියලු ගුණාංග නැත්නම් ඒ අහා සමාන ගුණාංග වලින් තමයි විපාක සිත හටගන්නේ. ඒ අවස්ථානුරූපව අවස්ථාවට ගැලපෙන භවයට ගැලපෙන පරිදිෙන්. ඉතින් එතකොට එසේ පහළ වෙන සිත්වලට තමයි විපාක සිත් කියලා අපි කියන්නේ. ඒක නිකන් අපි ඩයග්‍රෑම් එකක පොඩ්ඩක් ඇඳලා බැලුවොත් සාමාන්‍ය කියන්නේ බෝඩ් එකට කියලා මේවා කරොත් අපි දැන් කර්මය සිද්ධ කරනකොට ඔන්න උදාහරණයකට මේක කර්ම සිතන ඉපදිලා නිරුද්ධ වෙනවා. මේකේ චේතනාව තියෙනවා. ඉතින් මේක නිරුද්ධ වෙනකොට හටගෙන නිරුද්ධ වෙනකොට මේ චේතනාවේ තියෙන ශක්තිය, ඒ කියන්නේ මතු විපාක ලබා දීමේ ශක්තියක් චේතනාවට තියෙනවා. ඒ ශක්තිය ලැබෙන්නේ චේතනාවට වෙන බලපෑම නිසා. මොකෙන්ද බලපෑම වෙන්නේ? කර්ම ක්ලේශවලින් බලපෑමක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ අවිද්‍යාව, තෘෂ්ණාව වගේ කෙලෙස්, අවිද්‍යාව, තෘෂ්ණාව ආදී කෙලෙස් අප්‍රහීනව තියෙනකොට මේ චේතනාවට බලපානවා. ඒ නිසා මේ චේතනාවේ කොහොමද තියෙනවා මොනවාද යම්කිසි ක්‍රියාවක් කිරීමේ ඕනෑකමක්, යම්කිසි ක්‍රියා සාධන ඕනෑකමක් තියෙනවා යම්කිසි ක්‍රියාවක් ඉෂ්ට කරන්නට. ඒ වගේම මේ බලපෑම නිසා විශේෂයෙන් තෘෂ්ණාවේ තියෙන බලාපොරොත්තුව නිසා, අවශ්‍යතාවය නිසා මොකද වෙන්නේ? මේ චේතනාවට මතු විපාක ලබා දීම නැත්නම් තවත් නාම රූප ඉපදවීමේ උත්සාහයකුත් ඇති වෙනවා. මේකට කියනවා ආයූහණය කියලා අපි. ඒතර මේක තමයි මේ උත්සාහ තවත් මතු විපාක ලබා දීම නිසා ඒක තමයි නිදානගතවන්නේ. හරිනේ? ඒක නිදානගත වෙනවා. මේක సంతානය තුළ පවතිනවා. ඒකට කියන සාමර්ථ්‍ය කියලා. ග්‍රන්ථවල කියන්නේ ඒක සාමර්ථ්‍ය කියලා. සාමර්ථ්‍ය කියලා කියන්නේ සමර්ථ භව කියන එකයි. සමර්ථ භව විපාක ඉපදවීමේ සමර්ථ භව. ඒකට තමයි අපේ සාමාන්‍ය අද විවහාර කරන්නේ ශක්තිය කියලා. කර්ම ශක්තිය. මේක තමයි මේ ඉතිරි වෙන ගතිය. මේ ගති ස්වභාවය సంతානෙහි කාලයක් ගියාට පස්සේ කාලයක් ගිහිල්ලා මේක සුදුසු අවස්ථාවේදී අන්න විපාකයක් ලෙස පහළ. එතකොට පහළ වෙනවා සිතක් ආපහු. මේකට තමයි විපාක සිත කියලා කියන්නේ. විපාක සිත. මේ කර්ම වේගයෙන්ම හටගන්න එකක්. එතකොට අපි සාමාන්‍යයෙන් කියන මේ චේතනාවේ උත්සාහයක් තිබුණා මේ කටයුත්ත සිද්ධ කරන්න. ඒ චේතනාවට මේ අපි හිතමු දානයක් දෙන්න කියලා. ඒ දානේ දීමට අමතරව නාම රූප ඉපදවීමේ උත්සාහයකුත් ඇති වෙනවා. මොකක් නිසාද? තෘෂ්ණාවේ බලපෑම නිසා. ඒකට අවිද්‍යාවත් අවශ්‍යයි. ඒතර ඒ නිසා මේ ගතියක් ඇවිල්ලා ඒ වේගයෙන් තමයි මේ විපාක චිත්තචෛසිකයෝ හටගන්නේ. ඒතර විපාකය කියලා කියන්නේ කර්මයේ පැසිච්ච අවස්ථාවක්. කර්මයේ සිදු කරා ශක්තියක් ඉතුරු වුණා සුදුසු අවස්ථාවක් පැසුණා කියලා කියන්නේ චිත්තචෛසික ධර්ම පුඤ්ජයක් ලෙස පහළ වුණා. එතකොට මේ විපාක සිත් වලින් මොනවත් අයි විශේෂ දෙයක් කරන්නට බෑ. මේක මේ පුරාණ කර්ම වේගයෙන් හටගන්න එක. මේකට මේ සාමර්ථ්‍යයට තව තැනක තව වශයෙන් නැත්නම් වේගය කියලා කියනවා. කර්ම වේගය. මේ කර්ම වේගය, කර්ම සාමර්ථ්‍ය මෙන්න මේ කියන එකෙන් තමයි මේක හටගන්නේ. එනිසා මේකට ආය අලුතෙන් මොකක්වත් කර්මයක් රැස් කරන්න තවත් වැඩක් කරන්න පුළුවන් එකක් නෙවෙයි. ඒක ප්‍රතිඵලයක් ලෙස පහළ වෙන එකක්. ඒක විපාකය කියලා. ඉතින් කරපු කර්මයේ තිබුණා නම් හොඳ ගති ගුණේ සියල්ල මේකේ ගැබ් වෙනවා. නරකය තිබුණා නම් ඒකත් මේකේ ගැබ් වෙනවා. ඒතකොට මේ විපාක ඉපදීම විතරක් නෙවෙයි ඊට හත්පසෙන් සිද්ධ වෙන දේවලුත් මේ කර්මයෙන්ම තීරණයනවා. ඒ කියන්නේ උදාහරණයකට අපි අකුසල කර්මයක් කරලා දුර්ගති තැනක උපදිනකොට සමහරවිට ඒකට අදාළ දේවලුත් ඒත් එක්ක පහළ වෙනවා සමහරවිට. දැන් විශේෂයෙන් ඔක දකින්නට පුළුවන් මොනවාද? දිව්‍යතලයක උප්පත්තිය. දිව්‍යතලයක සුගතියක උප්පත්තිය ලැබනකොට ඒ කෙනා කුසලය කරලා ඒකෙන් ප්‍රතිසන්දිය ලැබනවා, දිව්‍යමය ප්‍රතිසන්දියක්. හැබැයි එකම එයාට මැන්ෂන්ස් නැත්තම් දිව්‍ය විමාන ටික, මාලිගා ටික, ආහාර ඒවත් ඒකත් එක්ක පහළ වෙනවා. ඒ නිසා විපාක චිත්තචෛසික ඉපදීම විතරක් නෙවෙයි මොනවාද තවත් ඒකට පරිවාර දේවලුත් ඇති කරවීමේ බලයක් මේ සාමර්ථ්‍යයට තියෙනවා. ඉතින් ඒ නිසා මේකෙන් මේ නිකන් හුදු සිතකින් සිතක් ඇති කරා කියන තැනින් විතරක් මේක ලඝු කරන්නට යන්නට එපා. මේකෙන් ලොකු තවත් දේවලුත් මේකෙන් සිද්ධ වෙනවා කියලා අපි මතක තියාගන්නට ඕන. එසේ පහළ වෙන සිත් තමයි විපාක සිත් කියලා කියන්නේ. ඉතින් මේ විපාක සිත් අතර දැන් ප්‍රධානම ගත්තම අපිට අපි ඉස්සර කලින් පාඩම්වල කතා කර විදිහට විපාක සිත් වර්ග ගත්තම විපාක සිත් වර්ග දෙකක් තියෙනවා. මොනවද? අකුසල විපාක සිත් කියලා තියෙනවා. අකුසල විපාක සිත් හතක් අපිට හම්බ වුණා. ඒවා ඇති කරන්නේ අකුසල සිත් වලින්. අකුසල සිත් කියලා ගමු අපි. ඒ චේතනාවෙන් තමයි ඇති කරවන්නේ. ඒ වලින් තමයි මේ විපාක හැත ඇති වෙන්නේ. ඊට පස්සේ අපිට හම්බ වෙනවා කාමාවචර කුසල. කුසල සිත් කියලා කොටස. ඒ කුසල සිත් වෙන විපාක ඇති කරනවා. මේ අකුසල විපාකයේ හැමතිස්සෙම අහේතුකයි. ඒ කියන්නේ ලෝභ, ద్వේෂ, මොහ, අලෝභ, අදෝස ඒකත් එක්ක ඉදිරිය නැහැ. හැබැයි අකුසල සිත් ටික සහේතුකයි. මොකද ඒවල එක්ක ලෝභය, ద్వේෂය, මොහය කියන ධර්ම තියෙනට ඕනේ. ඒතකොට නමුත් ඒකෙන් හටගන්න විපාකයේහි මේ මූල ධාතු නැත්තම් අකුසල මූලයෝ නැහැ. ඊට පස්සේ කාමාවචර කුසල සිත් වෙනුත් හටගන්නවා විපාකයක්. ඒවට කියනවා කුසල විපාක කියලා. කුසල විපාක. හැබැයි මේ කුසල විපාකවල කොටස් දෙකක් තියෙනවා. අහේතුක කුසල විපාක, අනිත් එක සහේතුක කුසල විපාක. අහේතුක කුසල විපාක සිත් 8ක් පහළ වෙනවා. සහේතුක 8ක් පහළ වෙනවා. එතකොට මේ අහේතුක සිත් කියන පාඩමේ මේකම මාස ගානකට කලින් අපි අතරින් කෙරිච්ච එක. ඒ අහේතුක සිත් කියන පාඩමේදී මේ අකුසල විපාක සිත් අපි කතා කරා. අකුසල විපාක සිත් ගැන අපි කතා කරා. ඒ වගේම
අහේතුක කුසල විපාක සිත් ගැනත් කතා කරා. ඒ අහේතුක ක්‍රියා කියලා කොටසක් කතා කරා. ඒක අපිට මෙතන ධාරණ. ඒක විපාක සිත් වලින් කොටස් දෙකක් කතා කරනවා. හැබැයි මේ අහේතුක කුසල විපාකයේ ඇති කරවන්නේ කාමාවචර කුසල සිත් වලින්. ඒ මොනවද දැන් අර ඉෂ්ට රූප සද්ද ගන්ධ රස ආදී දකින්න කොට ඇති වෙන සිත්. ඊට පස්සේ අහේතුක ඒ වලින් තවත් සිත් එකක් ඇති වෙනවා. ඒ තමයි සහේතුක කුසල විපාක සිත් කියන කොටස. එතකොට කුසල දැන් කර්මයක විපාකය ගත්තම ඊළඟට වැදගත්ම කරනවා. කර්මයක විපාකයක් ගත්තම ඒකේ විපාක වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි අපි කියන ප්‍රතිසන්දි විපාක කියලා. ප්‍රතිසන්දි විපාක. අනිත් එක තමයි ප්‍රවෘත්ති. ප්‍රවෘත්ති විපාක. ප්‍රවෘත්ති විපාක කියලා කියන්නේ ජීවත් වෙලා ඉන්නකොට පවත්තියේදී ලැබෙන විපාක. ප්‍රතිසන්දි විපාක කියලා කියන්නේ යම් භවයක මුලින්ම පහළ වෙන විපාක. එතකොට අපි හැමතිස්සෙම මතක තියාගන්නට ඕනේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හැටියට යම් කිසි භවයක උප්පත්තිය සිද්ධවන්නේ කර්මයක් හේතු කරගෙන. කර්මයකින් තොරව උප්පත්තියක් සිද්ධ වෙන්නට බෑ බුදු දේශනාවේ හැටියට. ඒ උප්පත්තිය සිද්ධ වෙනකොට නාම රූප දෙක පහළ වෙනවා. එතකොට මම අතිරේක කරුණක් ලෙස කියන්නේ ඒක ඩිෆයින් කරොත් එහෙම දැන් උදාහරණයකට ජීව විද්‍යාත්මකව සත්වයක් ඩිෆයින් කරනකොට අපි කියනවා ආහාර ගන්න ඊට පස්සේ බහිශ්‍රාවිය තියෙන ඊට පස්සේ වර්ධනයක් සිද්ධ වෙන මොබයිල් සමහරවිට ගමනක් බිමනක් යන්න පුළුවන් ඒ කියන්නේ මූව වෙන්නට පුළුවන් ඒ වගේ ඔය සත්ව ශාක කියන කොටස් වල බෙදීම් තියෙනවා මට සියල්ල එකපාර මතක නැහැ ඒක සමහර ඒවා දිනවා දැන් සමහර ඔය ලවණ වර්ග වගේ තියෙන පාෂාණ වර්ග යා වර්ධනය වෙනවා මොනවා සත්වයක් ලෙස ගන්නෑ මොකද සියලු අංගු ටිකේක නැති නිසා ඒක සත්වයක් ලෙස ඒකට ඩිෆයින් කරන්නට නම් ඔය සෛලවල තියෙන ලක්ෂය සෛල ක්‍රියාකාරීත්වය එවලින් ඒ මොනවාද එනර්ජි ගන්න හැටි මේවා කරන හැටි ආහාර ලබා ගන්න ක්‍රමය ඒවා තියෙන්න ඕනේ. දැන් ශාකයක තියෙන යාම තනියම නිපදව ගන්නවා යාට අවශ්‍ය ශක්තිය. සත්තු ඒක ශාක සහ අනිත් සත්තු හරහා ගන්න ඕනේ. වගේ ඔකේ තියෙනවා බෙදීම් වර්ගය. ඒත් එහෙම තමයි මේ සත්වය ඩිෆයින් කරන්නේ. අපේ බුදුදහමේ හැටියට සත්වය ඩිෆයින් කරන ක්‍රමයක් තියෙනවා. ඒ තමයි ප්‍රධානම අංග තුන. ඒක වැදගත් කවුරු හරි ගැඹුරින් හිතනවා නම් ධර්මයේ සම්බන්ධයෙන් සත්‍යය ඩිෆයින් කරන ක්‍රමයේදී අපිට එන අංග තුනක් තමයි එකක් තමයි නාම කියලා කියනවා චිත්තචෛසික නැත්නම් හිතන කොටස කියන එක අපිට. ඊටසේ රූපය කියලා එකක් තියෙනවා. රූපය මේ අපිට භෞතිකව දකින්න ලැබෙන රුප්පණේ වෙන ධර්මය කියලා. ඊට පස්සේ කර්මය කියලා එකක් තියෙනවා. කර්මය මේ නාම රූප දෙක ඇති කරවන්නේ කර්මයේ විසින්. එතකොට ඒකෙදී හැම භවයකම දැන් ආරම්භය ප්‍රතිසන්දිය දෙනවා කර්මය. ඒක මතක තියාගෙන ප්‍රවෘත්තිය පවත්වාගෙන යන්නත් කර්මය ඕනේ. ඒකෙන් කියන්නේ ජීවත් වෙලා ඉන්නකොට හැම තිස්සෙම හැම දෙයක්ම කර්මයේ විපාකයක් කියලා. නමුත් මේ ජීවිතේ ගෙනියන ලයිෆ් ෆෝස් එක මේ කර්ම ශක්තියෙන් සිද්ධ වෙන දෙයක්. ඒ ලයිෆ් ෆෝස් එක. ඒ නිසා කර්මය නැතුව ජීවිතේක ආරම්භයක් හෝ ජීවිතේක පැවැත්මක් කියලා එකක් නැහැ. කර්මයේ තියෙන තාක් කල් ජීවත් වෙන්න පුළුවන් වෙන්නේ. ඒක නැවත මං කියන්නට ඕනේ. ඒකෙන් කියන්නේ ජීවිතයේ සිද්ධ වෙන සියලුම දේවල් කර්මය අනුව තීරණය වෙනවා කියන එක නෙවෙයි. යම් කිසි භවයක උප්පත්තිය ලැබුවා නම් මේ උප්පත්තිය මරණය දක්වා අරගෙන යන්නට කර්ම ශක්තිය, කර්මයේ උපකාරය අත්‍යවශ්‍යයි. ඒ උප්පත්ති දීපු කර්ම, ප්‍රතිසන්දි දීපු කර්මයේ ශක්තිය අවශ්‍යයි. ප්‍රතිසන්දි දීපු කර්මය අවසන් වෙනකොට ඒ භවයෙන් සත්‍යය චුත වෙනවා කියලා කියනවා. එතකොට මේ කම්පොනන්ට් තුනෙන් මොකද්ද වැදගත්ම එක කියලා අහුවොත්, ඔන්න ඔකයි තමයි වැදගත් එක. සමහර භවයක අපේ ධර්මයේ හැටියට විශේෂයෙන් තේරවාදයේ හැටියට දැන් සාමාන්‍යයෙන් ගත්තම නාම රූප දෙකම තියෙන්නට ඕනේ සත්වේකට. පංචභෝකාර භවයේ ස්කන්ධ පහම තියෙනවා. ඒ වගේම ඇතිකරවන්නේ කර්මයෙන් ප්‍රතිසන්දිය සහ ප්‍රවෘත්තිය දෙකම කර්මයේ බලපෑම තුළ සිද්ධ වෙන්නේ. කර්මෙන් තොරව ඒක පැවැත්මක් නෑ. ඒ නිසා මතක තියාගන්න සුගති දුර්ගති කියලා බෝඩර් එක ගහන්න පුළුවන් එකයි. කුසල කර්මයෙන් ප්‍රතිසන්දිය නම් ඒක සුගතිය, අකුසල කර්මයෙන් ප්‍රතිසන්දිය ඒක දුගතිය. ඒ වගේ මේක බ්ලැක් ඇන්ඩ් වයිට් බෝඩර් එකක් තියෙනවා. ඒ නිසා මේක අර ග්‍රේ ඒරියා එකක සත්‍යය නෑ බුදුදහමේ හැටියට. ග්‍රේ ඒරියා එකක ගොඩක් නවත්තන්න මේ කර්ටන් එක වහන්න ඕනේ. අමාරු ඩිස්ට්‍රැක්ට් වෙනවා. හරි. එතකොට ඒ ග්‍රේ ඒරියා එක කියන්නේ සුගති දුගතියද නැද්ද කියලා. එහෙම ග්‍රේ ඒරියා එකක සත්‍යය නැහැ. ඒක බ්ලැක් ඇන්ඩ් වයිට්. මේක සුගතිය, මේක දුගතිය කියලා කන. ඒකට හේතුව, ප්‍රධානම හේතුව
ප්‍රතිසන්දිය දෙන්නේ මොන කර්මයෙන්ද? කුසල කර්මයෙන් නම් ප්‍රතිසන්දියක සුගතිය, අකුසල කර්මයෙන් නම් දුගතිය. ඔක තමයි ප්‍රධානම නිර්වචනය. සුගතියද දුර්ගතියද නිර්වචනය කරන්නට. ඉතින් ඒ වරුව දැන් උදාහරණයකට මනුස්ස ලෝකයේම තමයි තිරිසනා උපදින්නෙත්, මනුෂ්‍යයා උපදින්නෙත්. ගොඩක් අයට ප්‍රේතයොත් උපදින්නේ මේ තලයේම තමයි. ඒතර මේ අපිත් එක්කම එකට ඉන්නේ අපිට අදෘශ්‍යමාන නිසා භූමාස්ත දෙවිවරු මේකේ උපදිනවා. ඒතර මේ අපි හැමෝම ওই චාතුර්මහරජකී යට නිකාය ධර්මයේ හැටියට මේ එකම රෙල්ම් එකක එකම වපස එකම පරිසර පද්ධතියක තිරිසන සත්වයෝ මිනිස්යෝ ඊට පස්සේ චාතුම් මහා රාජිකේට අයත් පහළ නිකාය සත්වයෝ මේ හැමෝම ජීවත් වෙනවා. හැබැයි ඒ වුණාට අපි උප්පත්ති ස්ථානය අනුව නෙවෙයි සුගතිය දුර්ගතිය තීරණය වන්නේ. ඒර ප්‍රතිසන්දිය දුන්නේ මොන කර්මයක් කරනවද කියලා. ඒතකොට ඒක කුසලයකින් නම් ප්‍රතිසන්දි දුන්නේ යා සුගතියේ නැත්නම් දැන් උදාහරණයකට ඔක නැත්නම් දුගතිය අකුසලේ නැ. දැන් උදාහරණයකට ඔක ගොඩක් මේන එකක් තමයි අදෘශ්‍යමාන සත්වයෝ ගැන කතා කරනකොට සමහර අමනුෂ්‍ය කියලා ලොකු කුලකයක් අපි කතා කරනවා. එතකොට දැන් ඔය යంత్ర මන්ත්‍ර ගුරුකම් කරන අය ගත්තම ඒ අමනුෂ්‍යෝ කියන පොදු කුලකෙන් කතා කරනවා. මොකද ධර්මයේ වගේ ඒක ලොකු බෙදීමක් නැහැ ඒ ශාස්ත්‍රවල මම දන්න තරම්. එතකොට ගොඩක් වෙලාවට අමනුෂ්‍යය කතා කරනකොට අපිට එන එකක් තමයි අමනුෂ්‍යයක් කියනවා. අපි සාමාන්‍යයෙන් කියනවා ප්‍රේතයෙක් කියනවා, හොල්මනක් කියනවා, භූතයෙක් කියලා කියනවා. ඒ වගේ විවිධ වචන භාවිතා කරනවා. හැබැයි මතක තියාගන්න අපේ ධර්මයේ හැටියට මේ අමනුෂ්‍ය ගණයෙන් කරදර කර මිනිසුන්ට කරදර කරන පිරිස අතර සුගති සත්‍යයොත් ඉන්නට පුළුවන්, දුර්ගති සත්‍යයොත් ඉන්නට පුළුවන්. දැන් ඉන කුම්බාණ්ඩයෝ කියලා සත්ත්ව කොට්ටාසය, ගන්ධබ්බයෝ කියලා කත්ත කොට්ටාසය, එතකොට රාක්ෂයෝ කියලා කට්ට සත්තකොට, යක්ෂයෝ කියලා සත්තකොට, මේකට සාමාන්‍යයෙන් වැටෙන්නේ සුගති ප්‍රතිසන්දිය කියන එකට. එතන ආලවක යක්ෂයා සෝවාන් වෙන්නේ, සුචිලෝම කරලෝම යක්ෂයෝ සෝවාන් වෙන්නේ, තව ඉන්නවා විනිපාතික අසුරයෝ කියලා කොටස. එකටියත් සෝවාන් මේක සුගති උප්පත්තිය. ඊටින් ප්‍රේතයෝ කියලා කොටසක් ඉන්නවා. ඒකට ඊටසේ ඒකට සමානයි දුර්ගති කොටසට. ඊටසේ නාග කියලා කොටසක් ඉන්නවා. ඒතර ඒකට ඇතර ඉන්නේ තිරස්චාන කොටසට, දුර්ගති කියන කොටසට. ඒ විදිහට මේකේ මේ මොනවාද ඒ සුගති දුර්ගති භේදය ඉතාම ක්ලියර් කට්ව තමයි බුදුරණස් දේශනා කරලා තියෙන්නේ. ඉතින් ඒකෙදී මේ නාම රූප දෙක තිබීම විශේෂංගයක්. මොකද සිත තියෙන්නට ඕනේ, රූපේ තියෙන්නට ඕනේ. ඒක ජනනය කරන්නේ කර්මයෙන්. ඒතර මේකෙන් ප්‍රධාන දැන් මේ තුනම අවශ්‍යයි ඇත්තටම. දැන් නමුත් සමහර තැන්වලදී සමහර භව තියෙනවා රූපේ නැහැ, නාමයේ විතරයි. දැන් අරූප ලෝකය. හැබැයි ඒකෙත් ප්‍රතිසන්දිය කර්මයෙන් ජනනය වෙනවා. ඉතින් සමහර භවයක තියෙනවා රූප නාමයේ නැහැ, රූපේ තියෙනවා. හැබැයි ඒකත් ජනනය කරන්නේ ධ්‍යාන කර්මයෙන්. ඒක අසඤ්ඤ සත්‍ය උප්පත්තිය ලබන. ඒතර මේ විදිහට ගත්තම එක භව කීපයක් තියෙනවා, නාමයේ නැ රූපේ තියෙනවා. හැබැයි කර්මෙන් ජනනේ. ඒක කියන්නේ රූපේ නැ නාමෙත් නේ කර්මෙන් ජනනේ වෙන්නේ. එතකොට නාම රූප දෙක භවයකට අත්‍යවශ්‍ය අංගයක් ලෙස, ඒ කියන්නේ දෙකම තියෙන්න ඕන කියලා අංගයක් නැහැ. හැබැයි එකක් හෝ තිබිය යුතුයි. ඒක විශේෂයි. දෙකෙන් එකක් තිබිය යුතුයි. හැබැයි දෙකම තිබිය යුතුයි කියලා නෑ. පංචවෝකාරයේ දෙකම තියෙනවා. නෝ ධර්මයේ හැටියට එකක් අඩු වැඩි වෙන්නට පුළුවන්. එකක් නැති වෙන්නට පුළුවන්. හැබැයි දෙකෙන් එකක් තිබිය යුතුයි. හැබැයි අත්‍යවශ්‍ය අංගය තමයි කර්මයකින් නැතුව මේ මොකක්වත් වෙන්නට බෑ. ඒ නිසා මේකේ නම්බර් 1 ප්‍රධානම දේ මම පෞද්ගලිකව නිර්වචනය කරන්නේ බුදුදහමේ හැටියට සත්වයානු කවද? කර්මයේ විපාකයක්. ඒක තමයි කියන්නට. කර්මයෙන් ඇති කරපු ප්‍රතිඵලයක් මේ සත්වයා කියලා. සත්වයා කියලා ආත්ම වශයෙන් තියනවා කියන එකනේ මම මේ කියන්නේ, සම්මුති වශයෙන් මම කතා කරන්නේ. ජීවත් වෙන කෙනා ඒ මොකරි ඒක කර්මයෙන් ජනනය කරපු එක. ඒක තමයි ඒකේ මූලිකම ලක්ෂණ, කර්මයෙන් ජනනය කරපු එක. ඒතකොට ඒකේ නාම රූප දෙක සාමාන්‍යයෙන් සමහරවල් රාමයේ විතරක් තියෙන බුල, සමහරවල් රූපේ විතරක් තියෙන බුල. හැබැයි දෙක එකක් අනිවාර්යෙන් තියෙනවා. දැන් කර්මයෙන් විතරක් ජනනය කරන නාම රූප නැති අවස්ථාවක් කියලා එකක් නැහැ. එහෙම එකක් නැහැ. එහෙම අවස්ථාවක් නැහැ. ඉතින් ওই විදිහට මේ මොනවාද කර්මය සත්‍ය නිර්වචනය කරනකොට බුදුදහමේ හැටියට කර්මය කියන එක අතිශය බලවත් එක. ඒ නිසා කර්මයෙන් තොරව බුදුදහමක් විවරණය කරන්නට බෑ. ඉතින් ඔගේ ප්‍රශ්නේ වෙන්නේ ඔක හරි ගැඹුරු මාත්‍රකාවක්. මේක හරි ගැඹුරු මාත්‍රකාවක්. ඒ නිසා මේකේ කොහොමද මේ කිරි විශ්වාසයද තියාගන්නට, මේක ඔප්පු කරගන්නේ කොහොමද කියන ප්‍රශ්නට එක මතු වෙනවා. ඒ නිසා මේ මාත්‍රකාව සාමාන්‍යයෙන් කරලියට ගන්නෑ ගොඩක් අය. මොකද ඒක ටිකක් විස්තර කරගන්න අමාරුයි, මේක පැහැදිලි කරගන්නට අමාරු දෙයක්. නමුත් ඒක පැහැදිලියම ගත්තොත් එහෙම, තර්කානුකූලව ගියොත් එහෙම, ලොජික් එකෙන් බැලුවොත් එහෙම, මට පෞද්ගලිකව ඒ කියන්නේ බටහිර දර්ශනයත් ඔක්කොම අධ්‍යයනය කරලා බැලුවට පස්සේ මේකේ ගන්නට තියෙන හොඳම ස්ටාන්ස් එකක් තමයි කර්මය කියන එක තමයි මගේ පෞද්ගලික අදහස. ඒක මම මේකේ විස්තර කරන්න යන්නේ නැහැ. ඒක සමහර දේශනාවල මම කතා කරලා තියෙනවා. මොකද නියතවාදයෙන් එළියට යන්න නම් නියතවාදයෙන් එළියට එන නම් ඒ කියන්නේ මේ සියල්ල නියතයි නැහැ කියන තැනින් එළියට එන නම් එකම ක්‍රමයයි අපිට තියෙන්නේ. ඒ කියන්නේ ෆ්‍රී විල් එකක් තියෙනවා අපිට අවශ්‍ය විදිහට අපේ අනාගතය හදාගන්න පුළුවන් කියන මට්ටමින් කතා කරනවා නම් ඒකට අනිවාර්යයෙන්ම මොනවාද අරූපීමය ධර්මයක දායකත්වය ඕන වෙනවා. අරූපී ධර්මයක් සහ රූපයට බලපෑම් කරන දේ. ඒ අරූපී ධර්ම රෙල්ම් එක ඕපන් කරපු ගමන් මේකේ ප්‍රශ්න තියෙනවා කොහොමද අරූපයක් රූපයට බලපෑම් කරන්නේ කියන ෆන්ඩමෙන්ටල් ප්‍රශ්නේ තියෙනවා. ඒකට කියනවා ප්‍රොබ්ලම් ඔෆ් ඉන්ටරැක්ෂන් කියලා. ඔක බටහිර විද්‍යාවේ සහ බටහිර දර්ශනයේ තියෙන ලොකුම ගැටලු කාරණයක් ඔය ජුලිසමට විරුද්ධව තියෙනවා. හරි කෙසේ වෙතත් මේ 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 මේක තියෙන්නේ නැත්තම් කවදාවත් නීති පද්ධතියේ වැලිඩිටියක් නැහැ. ඊට පස්සේ මොනවද නියතවාදයෙන් එළියට යෑමක් කියලා එකක් නැහැ. තමන්ට තමන්ගේ සියලු ජීවිතයේ සියලු දේවල් නියත වෙලා තියෙන්නේ දැනට භෞතික විද්‍යාවේ හැටියට. ඒ නිසා මේ මේක අපි පිළිගන්න සූදානම්ද නැද්ද කියන ප්‍රශ්නේ. මම පෞද්ගලික එකට සූදානම් නැහැ පෞද්ගලික. ඒත් අනිවාර්යෙන් අරූපීමේ දෙයක එක්සිස්ටන්ස් එක පැවැත්ම තමයි යන්න තියෙන හොඳම රිසෝට් එක. හොඳම පවතින්නට පුළුවන් පිළිගන්නට තියෙන දේ. එතකොට අරූපීමේ දෙයක් ඒ කියන්නේ රූපෙන් අන්නේ වූ විඥානයක පැවැත්ම සහ විඥාණයට බලපෑම් කරන්න පුළුවන් නාම රූපයට කියන කතාව ආපු ගමන් කර්මයට දොර ඇරෙනවා. කර්මය කියන එකට පොසිබිලිටිය පේන උපකරණේ පොසිබිලිටිය පේන්න පටන් ගන්නවා. ඒ විඥානයේ ක්‍රියාත්මක වෙන්නේ විදිය සහ විවිධත්වය නානත්වයේ ලෝකයේ තියෙන එක බැලුවම මේ කර්මය කියන විශේෂයට ලොකු වැලිදිතියක් එන්න පටන් ගන්නවා. තමයි සාමාන්‍යයෙන් කාංකා විතරණ විසුද්ධිය යෝගියෙක් සම්පාදනය කරගන්නේ පූර්ව භවයන් පිළිබඳව නිරීක්ෂණය නොකලත් එක නොබැලුවා. ඉතින් ওই විදිහට කර්මය කියන එක ඒක ලස්සන මාතෘකාවක් වැදගත් මාතෘකාවක්. ඒක සාමාන්‍යයෙන් කරලියට ගන්න නැත්තේ ඒක ඒක හෑන්ඩල් කරන්න ටික අමාරුයි. ඔක තමයි තියෙන්නේ. ඔක හෑන්ඩල් කරනවා ඒක හෑන්ඩල් කරන්න ලොකු දැනුමක් කියන්නේ ඒක ඒ ඇනලයිස් කරන්න පුළුවන් තර්කයට මුහුණ දෙන්න පුළුවන් වෙන්නට ඕනේ. ඉතින් ඒක ගැන යම් අධීක්ෂණයක් අධ්‍යයනයක් කරලා තියෙන්නට ඕනේ. එහෙම නැත්නම් ගොඩක් අය ශ්‍රද්ධාව සහ අනුමානය මේක වෙන්න පුළුවන් මෙහෙම වෙන්න පුළුවන් කියලා විශ්වාස කරමින් කට්පිරිසියන. නමුත් තීක්ෂණව තර්ක කරගෙන ඇවිල්ලා ඒ ශ්‍රද්ධාවෙන් යන කෙනාව හිර කරවන්නට පුළුවන්. ඔබ අන්තිමට හුදු විශ්වාසයක තමයි ඉන්නේ. ඒක දෙවියන් වහන්සේ විශ්වාස කිරීමත් එක්ක ලොකු වෙනසක් නැහැ කියන තැනට කෙනෙක්ට ගේන්නට පුළුවන්. නමුත් අපි ගැඹුරින් දර්ශනයන් ආදී විද්‍යාව බටහිර දර්ශනය පෙරදිග දර්ශනය අධ්‍යයනය කරනකොට අපිට පැහැදිලි වෙනකක් තමයි සාමාන්‍යයෙන් මට පෞද්ගලිකව පිළිගන්නට තියෙන most logical දේ තමයි මේ නාම රූප දෙකක පැවැත්ම. සෝ එකෙන් කර්මයට දොර විවර කරගන්න පුළුවන් කෙනෙක්. හරි කෙසේ වෙතත් අපේ ධර්මයේ හැටියට කර්මයෙන් තොරව සත්වයා පිළිබඳ කතා කරන්නට බෑ. ඊළඟට වැදගත්ම දේ තමයි මේ කර්මය විසින් තමයි දුක නැවත නැවත ඇති කරවන්නේ. මරණයට පත් වෙන කෙනා නැවත උපදින්නේ කර්මය හේතු කරගෙන. මැරෙනකොට දැන් උදාහරණයකට මරණයට පත් වෙනවා නම් මෙතන පුරාණයේ කරපු කර්ම වලින් තමයි නවත ප්‍රතිසන්දිය ඇති වෙන්නේ. එයත් දවසක මැරෙනකොට තවත් කර්මයකින් තමයි ප්‍රතිසන්දිය ඇති වෙන්නේ. ඒතර මේ විදිහ කර්මයේ විසින් තමයි ප්‍රතිසන්දිය ඇති කරන දුක ඇති කරන දුක ජනනය කරන. එතකොට දුකෙන් මිදෙනවා කියලා කියන්නේ කර්මයට මතු ප්‍රතිසන්දි ලබා දීමේ අවස්ථා ටික නැති කරනවා කියන එක. මතු ප්‍රතිසන්දි ලබා දෙන අවස්ථා ටික නැති කරන එක තමයි අපි දුකෙන් මිදෙනකොට සිද්ධ වෙන. හැබැයි කර්මයට මේ අවස්ථාව නැති කරන්නට නම් කර්මයේ මේ අවස්ථාව ගන්න විනායක උපකාර මැදෙහි. එතකොට අපි කියනවා මේ උපකාර ලැබෙන්නේ අවිද්‍යා තෘෂ්ණාව. ඒ නිසා අවිද්‍යා තෘෂ්ණාව දෙක දුරු කරන්නට ඕන. එතකොට අවිද්‍යා තෘෂ්ණාව දෙක දුරු කරන්න තමයි විදර්ශනා, සීල, සමාධි, ප්‍රඥා කියන ප්‍රතිපත්තිය. එතකොට අපි ගොඩක් වෙලාවට අපි සිද්ධ කරන්නේ මේ 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 දේශනා ක්‍රමවලදී අර කර්මය විස්තර කරගන්න බැරි නිසා සහ කර්මය ගොඩක් වෙලාවට ගෝචර නැති නිසා සහ ඒක 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 ශ්‍රද්ධාව කතා කරන එක වෙනම දෙයක් ශ්‍රද්ධාව වෙනමුත් අර සමහරුන්ට ඒක ගෝචර නැති නිසා සහ ඒක ලොජික් එක පෙන්වන්න අමාරු වෙනකොට මොකද වෙන්නේ? ඒ කර්ම කතාව මගහැරලා මොකද වෙන්න ඕනේ අන්තිමට? කර්මය ප්‍රතිසන්දි දෙන එක වළක්වන එකනේ. එතකොට දුක නැති වෙන්නේ, උපදින නිමිති දුකෙන් මිදෙන්නේ. එතකොට කර්මයට ප්‍රතිසන්දි ලබා දෙන කෙලෙස් නේ තියෙන්නේ. ඒක කරන්න ඕනේ කෙලෙස් දුරු කරන්නේ. ඒ නිසා කර්මය ගැන කතා නොකර කර්මය ගැන වැඩි අධ්‍යයනයක් කරන්නේ නැතුව අපි කෙලෙස් ප්‍රහාණයට මුජමු වුණු එකෙන් කතාව ඉවරයි කියන තැනින් තමයි අපි ගොඩක් වෙලාවට මේ ක්ලේශ ප්‍රහාණයට යොමු කරවන්නේ. අපේ ගොඩාක් අවධානයේ දේශනාවල ක්ලේශ ප්‍රහාණයට හිත යොමු වෙන්නේ ඔය නිසා. ඒ නිසා උපදින්නට නියමිත දුක්ඛේ ප්‍රහාණය. මොකද උපදින්නට නියමිත දුක්ඛේ කතා කරාම එතනත් ආපහු කර්ම එනවා. ඒ කියන්නේ ප්‍රතිසන්දිය ගැන කතා කරන්න එනවා. කොහොමද මේක possible? How කොහොමද අපි තේරුම් ගන්නේ කියන ප්‍රශ්න ටික මතු වෙනවා. ඒක අනුප්පන්න දුක්ඛේ විස්තර කරන්නට ඕනේ. අනුප්පන්න දුක්ඛේ විස්තර කරන්න ඒකේ හේතු විස්තර කරන්න කර්මයට එන්න. ඒක කර්මයට එමෙ හැකියාව තියෙනද කියන මේ ප්‍රශ්න ටික සාමාන්‍ය වෙද සමාජයේ සමහර තරුණ පිරිස් නැත්තම් මධ්‍යස්ථව බලන අය අහන ප්‍රශ්න ටික මතු වෙනවා. ඒක මේක ටැකල් කරන්න අමාරුයි. ඒ නිසා මේ මාතෘකාව ගන්න නැතුව ඒ වැඩේ වෙන කෙලෙස ප්‍රහාණය ගැන අපි කතා කරන්න පෙළ. ඉතින් මගේ පෞද්ගලික අදහස මේ ටොපික් එක කතා කරන්න ඕනේ, ඒක ගන්නට ඕනේ, ඒකත් එක හැන්ඩල් වෙන්නට ඕනේ, ඒක එක මුහුණ දෙන්නට ඕනේ එක. ඉතින් කෙසේම නමුත් ඉතින් කර්මෙන් තොරව මේ කතා කරනවා. සහ ඊට පස්සේ දුකේ නිරෝධය කතා කරන්න. දුක්ඛ නිරෝධය කතා කරන්නේ කර්මය මුල් කරගෙන. මොකද ක්ලේශ ප්‍රහාණය කරාම දුක් නිරුද්ධ වෙනවා කියන්නේ කොහොමද පදනම් කරන්නේ? කොහොමද ලොජික් අපිට කියන්න පුළුවන් නැවත උපදින්නේ නැහැ. තෘෂ්ණාව නැති කරාම නැවත උපදින්නේ නැහැ. නමුත් ඒකේ මෙකනිසම් එක විස්තර කරන්න ගියම ආපෝ කර්මේ රින් ගන්න වෙනවා. මොකද තෘෂ්ණාවට බහැ ප්‍රතිසන්දිය කියන්නේ. මොකද තෘෂ්ණාව කියන්නේ කැමැත්තනේ. කැමැත්ත අනුව හැම භවයක්ම උපදිනව නෙවෙයි. මොකද අපි හැමෝ කැමති සුගතියක නැත්තම් සපවත් භාවයක ඉන්න. බහුතරයක් දෙනා හැම කැමතිනේ. කලාතුරකින් කෙනෙක් දුර්ගතියට නැත්තම් දුකට කැමති වෙනා ඉන්නද පුළුවන්. සෝක හිමයි ඉන්නවා සේතන් වගේ විශ්වාස කරන අය. කටිය අර පීඩාවට දුකට විඳින්නට මොනවාද දුක් වේදනාවට ලේවලට ඒවට කැමති මිනිස්සු ලෝකේ ඉන්න පුළුවන් ඒ එක් එක්කෙනාගේ කැමැත්තවල නිසා. නමුත් බහුතරයක් දෙනා දුකට නෙමෙයි කැමති සැපයට කැමති. ඒතොර තෘෂ්ණාවෙන් තියෙන සැප කැමති භාවය නම් තෘෂ්ණාවෙම ප්‍රතිබන්ධය ඇති කරනවා නම් එතකොට අනිත් හැමෝම එහෙනම් සුගතියක යහපත් භවයක තමයි යන්නේ. නමුත් එහෙම නෙවෙයි සිද්ධ වෙන්නේ ධර්මයේ හැටියට. ඒක බහුතරය අධ්‍යන දුර්ගතිය යනවා කියන කතාව තියෙනවා. එතකොට ඒකේ බලන්නක් මොකක් නිසාද මේ දුර්ගතියට වෙලා තියෙන්නේ? දුර්ගතිය තීරණය වෙන්නේ කර්මය නිසා. හොඳ කර්මයක් නම් සුගතිය, නරක කර්මයක් නම් දුර්ගතිය. එහෙනම් තෘෂ්ණාවෙන් මේ කතාව සම්පූර්ණයෙන් විස්තර කරන්නට බෑ. තෘෂ්ණාවේ අවිද්‍යාව අතර සම්බන්ධය විස්තර කරන්න ඕනේ. අවිද්‍යාව නිසා තෘෂ්ණාව තියෙන්නේ කියලා ඒක ලොජික් එක පැහැදිලි කරන්න. මේක පහසුයි කතා කරන එක. නමුත් කොහොමද මේ තෘෂ්ණාව හේතු කරන ප්‍රතිසන්දිය එනකොට ප්‍රතිසන්දියේ මේ දුර්ගති කතා ඔක්කොම එන්නේ කර්මය හේතු. අන්න ආපෝ කර්මය මතු වෙනවා. එතකොට කර්මයේ කුසල අකුසල භාවයේ පැහැදිලි. ඊළඟ තියෙන ප්‍රශ්නේ තමයි එහෙම කර්ම ශක්තියක් ඉතිරි වෙනවා කියන්නේ මොකක්ද? කර්මයෙන් ප්‍රතිසන්දි ලැබෙනවා කියන්නේ මොකක්ද කියන මේ මාතෘකාවයි කතා කරන්න වෙනවා. ඒ නිසා කර්මය කියන මාතෘකාව අපිට එහෙම පැනලා යන්න පුළුවන් මාතෘකාවක් නෙවෙයි. ඒකෙදි නැවත නැවත දුක උපදින්නේ කර්මය හේතු කරගෙන අවිද්‍යා තෘෂ්ණා දෙකේ උපකාරය ලැබූ කර්මය තමයි දුක ඇති කරවන්නේ. එහෙනම් ඒ වගේම තමයි මේ දුක්ඛ නිරෝධයට වින්ඩෝ එක ලැබෙන්නේ මේ නිසා. ඒක මතක තියාගන්න ඕනේ. දුක්ඛ නිරෝධයට වින්ඩෝ එක නැත්නම් ඉඩ ලැබෙන්නේ මේ කර්මය හේතු කරගෙන. ඒ නිසා කර්මයෙන් ඇති කරපු ජීවිතයක් අවසන් වෙනවා, තව අලුත් කර්මයක් ප්‍රතිසන්දි දෙනවා. එතකොට මේ අලුත් කර්මයට ප්‍රතිසන්දි දීම වැළැක්වීම තමයි කරන්නේ දුක්ඛ නිරෝධය. ඒක තමයි පොයින්ට් එක. එනිසා දුකේ නිරෝධය පැනවෙන්නේ නිසා මේක නැත්තම් වෙනම කන්සිස්ටන්ට්ලි යම් විදියකට එක දිගට තිබුණා නම් මේක නිරෝධය පනව ගන්න ක්‍රමයක් නැති වෙනවා. මේයි කොහොමද මේ නිරෝධය පන කොහොමද මේක එළියට යන්නේ? මේක එළියට යන ක්‍රමය මොකක්ද? ඒ විශේෂයෙන් අනාත්මයත් බදරම් කරගෙන හේතුම් පටිච්ච සම්භූතං හේතු භංගා නිරුජ්ජති කියන න්‍යාය. හේතුන් නිසා හටගන්න එක හේත් හටගන්නවා දේවල් හේතු නැති කරනකොට ආපෝ හට ගන්න තියෙන එක නොහටගෙන යනවා. ඒකයි තර්කය. එතකොට මේ කර්මයෙන් තමයි ඒක ජීවිතයක් අවසන් වෙනවා, මැරෙනවා, මැරෙනකොටයි උපදිනවා. උපදින්නේ කර්මයේ හොමක් ඒ කර්මය නිසා. එතකොට ඒක එක්ක ටැකල් කරලා තමයි උපදින්නට නියමිත දුකෙන් මිදීම විමුක්තිය පැනවෙන්නේ. එහෙමයි විමුක්තිය පැනවෙන්නේ. ඒ නිසා විමුක්ති මාර්ගය විස්තර කරනකොට කර්මයෙන් මේක ඇති කරවන කවුද මේක ඇති කරන්නේ? කර්මය ඇති කරන. කර්මය තමයි ආසන්න හේතු. මේ කර්මයට ඉඩ දෙන්නේ තෘෂ්ණා විද්‍යා දෙන්නගෙන්. එහෙනම් කර්මය කෙලිම නසන්න බැරි නිසා මොකද කරන්නේ? තෘෂ්ණා විද්‍යා දෙන්න දුරු කරලා කර්මයට ඒ ප්‍රතිසන්දිය ලබා දීමේ අවස්ථාව නැති කරන එක තමයි කරන්නේ. නිසා මේ කර්මය කියන්නේ ඉතා වැදගත් මාතෘකාවක්. ඉතින් කොහොම හරි අපි නැවත මාතෘකාවට කර්මය විසින් ඇති කරවන දැන් සත්‍යය ඩිෆයින් කරන්න මේ විදිහට කර්මය විසින් ඇති කරවන සිතට කියන විපාක සිත කියලා. කුස අකුසල කර්මයෙන් ඇති කරවන එක අකුසල විපාකය, කුසල කර්මයෙන් ඇති කරවන එක කුසල විපාකය. ඒකෙන් අපි කතා කරා අහේතුක කුසල විපාක කියලා. ඒවල අලෝභ අදෝ සමෝහ ඉදෙන්නේ නැහැ. ඊළඟට සහේතුක කුසල විපාක කියලා කොටසක් කතා කරනවා. ඒකේ අලෝභ අදෝ සමෝහ යෙදෙනවා. ඒක තමයි ප්‍රධාන විපාක සිත් කුසලයේ. එතකොට මේකේ ක්‍රම දෙකක් තියෙනවා, අවස්ථා දෙකක්. ප්‍රතිසන්දි විපාකේ සහ ප්‍රවෘත්ති විපාකේ. ප්‍රතිසන්දි විපාකේ කියලා කියන්නේ යම් කිසි භවයක් ආරම්භයේම පහළ වෙන විපාකේ. මේක තමයි මේ ලයිෆ් එක ඩොමිනේට් කරන විපාකේ. මතක තියාගන්න. ප්‍රතිසන්දිය, ඒ කියන්නේ ප්‍රතිසන්දි තමයි මේ ලයිෆ් එකේ ආරම්භය. ඒක නිකන් අපි නිකන් බෝඩ් එකට ඇඳලා බැලුවොත් දැන් උදාහරණයකට ප්‍රතිසන්දි ය ලැබෙනකොට දැන් කර්මයක් පුරාණ භවයේ තිබිච්ච කර්මය, කර්ම ශක්තිය ඇත්තටම වැඩ කරන්නේ එතන. දැන් මේකෙන් මරණයටපත් වෙනකොට මේ කර්මය අවකාශ ලැබලා මේ තියපු කර්මයක් අවකාශ ලැබලා තමයි ප්‍රතිසන්දිය සිද්ධවන්නේ. හරිනේ ප්‍රතිසන්දිය සිද්ධවන්නේ. ඒ අවකාශ ලැබීමක් වෙනවා. ලැබීම. මේ ඇති වෙන මේ කර්මයම නැවත නැවත ඒ ප්‍රතිසන්දිය ලබා දීලා අවසන් වෙනවා නේ. මේක දිගට 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 ඒ කර්මයේ විසින්ම මෙබඳු සිතක් ඇති කරනවා. මේ මෙබඳුම සිතක් ඒ සිත විරුද්ධ වෙනවා. නමුත් තව සිතක් ඇති වෙනවා මේ විදිහට. එකක් නිරුද්ධ වෙනවා. තව සිතක් ඇති වෙනවා. ඒක නිරුද්ධ වෙනවා. හරිනේ. ඒතර ඒක දැන් අපි වෙන ක්‍රමයකටද මෙහෙම ඉපදෙන බිඳීම වෙනකොට මම මෙහෙම ගත්තොත් මේ සිතක් නම් ඉපදෙනවා සිතක් පවතින නිරුද්ධ වෙනවා. තව සිතක් හට ගන්නවා නිරුද්ධ වෙනවා. මේ විදිහට එකම වර්ගයේ සිතක් තමයි නැවත නැවත මේක හැම එකක්ම මේ කර්මය විසින් ඇති කරන එක. හැම එකක්ම. මෙහෙම ඇති වෙන එක මේක තමයි ප්ලැට්ෆෝම් එක. මේ භවය යන ප්ලැට්ෆෝම්. ඊට පස්සේ අනිත් සිත් දැන් අපිට පහළ වෙනවා තව සිත්. අපිට මොනවාද ලෝභාදී නැත්නම් කුසලාදී සිත් අපිට පහ. මේ සිත් සියල්ලම උදාහරණ වගේ පොයින්ට් කරපුවා මේ වගේ හටගන්න. ඒ කියන්නේ මේක නිසා හැබැයි එකට හටගන්නේ නැහැ. මේක නිසා හටගන්න සිත් මේක ආපහු ආය ටක් ගාලා මේ ට්‍රැක් එක නැත්නම් අර බේස් සිතට ආපහු එනවා. අර විශේෂ සිතක් නැති හැම අවස්ථාවෙම අර ප්‍රතිසන්දි දීපු කර්මයෙන්ම මේ බේස් සිත ඇති කරන එක සම එක වගේම සිතක් ඇති කරනවා. ඒ සිත අනිත්‍යයි. ඊට පස්සේ ඔන්න තව වෙලාවක වෙන සිතක් හටගනවා. අකුසල සිත්, කුසල සිත් හටගනවා. හැබැයි ආපහු මේ බේස් එකට එනවා. මේ බේස් එකට. ඊට පස්සේ මේ බේස් සිතකින්ම තමයි මරණය සිද්ධවන්නේ. ඒ කියන්නේ ඒක තමයි අවසාන සිත. ඒ කියන්නේ ඒ සිතේ මැරෙනවා නෙවෙයි කර්මය අවසන් වෙනකොට මෙතන අවසන් වෙනවා. ඒතර මේ විදිහට මේ ප්‍රතිසන්දිය අරගෙන මේ යනකොට මේ තමයි බේස් එක අපේ සත්වයාගේ. මේ සිත් පහළ වෙනකොට අපි දන්නේ නැහැ. මේකට බවාංග සිත් කියලා. ප්‍රතිසන්දි සිත, බවාංග සිත, අවසානයේ චුති සිත කියලා කියනවා. ඒ ඔක්කොමටම බවාංග සිත් කියලා කියන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. ඒතර මේ බේස් සිතක්. මේක තමයි මූල චිත්තය. මේ මූල චිත්තය නැවත 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 හටගන්න. ඒකෙන් තමයි අනේ සිත් හටගන්නේ, පැන නගින්නේ. ඒ කියන්නේ ඒක පදනම් කරගෙන. එතකොට අපේ ජීවිතයේ හිද මේක මත තමයි මේක ගොඩ නැගෙන්නේ. හැබැයි එක වෙලාවේ සිත් දෙකක් තියෙනවා නෙවෙයි. මේ දෙවෙනි අර වෙන සිත් පටගන්නකොට මේ සිත් නැති වෙලා තියෙන්නේ. ඉතින් වෙන්නේ මොකද්ද? මේ කැපැසිටි ටික මේකෙන් කරන්න පුළුවන් දේවල් වලට මේ සිතේ තත්ත්වය බලපානවා. ඊනෝ තමයි අපි කියන්නේ මාර්ගඵලයක් එහෙම ලබන්න යනවා නම් දැන් මේක වෙනම සිත් ටිකක් නෙමෙයි ටික. මේක වෙනම සිත් මේ වෙන සිත් වගේ යන්නේ මේකට. කුසල සිත් ටිකක් ගත්තොත් මේක ඊට පස්සේ අපි කිව්වොත් අකුසල සිත් ටිකක් කියලා උදාහරණයකට. එතකොට දැන් මේ සිත්වල තියෙන කැපැසිටි එක මේ සිත්වල තියෙන හැකියාවන් වලට ගොඩාක් මේ මූල චිත්තේ තත්ත්වය බලපානවා. ඉතින් ඒ නිසා තමයි අපි සාමාන්‍යයෙන් කියන්නේ මේ සිත ද්විහේතුකණං මේ සිත අහේතුකණං මේකේ මාර්ගඵල සිතක් උපදින්නට බෑ. ඒක වෙන්න බෑ. ඊට පස්සේ අපිට මොකෝ දැන් මේ සිත බ්‍රහ්ම සිතක් කියලා ධානය කරේ මේ සිත කවදාවත් ද්වේෂ මූල සිතක් වෙන්නට බෑ. ඒතර මේ විදිහට පොසිටිව් නෙගටිව් දෙකටම මේ මූල චිත්තේ තත්ත්වය බලපානවා. එතකොට ඊට පස්සේ ඊළඟ ලයිෆ් එකේදී සමහර විට දැන් හිතමු වෙනස් කර්මයකින් දුර්වල කර්මයකින් තමයි වෙන කර්මයේ උදාහරණ වෙන කර්මයක් අපි ගමු. දැන් හොඳට ප්‍රබල සත්වයක් කියලා හිටිය සමහරලට කෙනෙක් ඔන්න වෙන කර්මයකින් ඔන්න උප්පත්ති ලැබනවා. එතකොට වෙන බේසිතක් හටගන්න. ඒ බේසිත දැන් උදාහරණ මේක දුර්වල බේසිතක් කියලා හිතන්න. මේ දුර්වල බේස් එකක් නම් මේ දැන් සම්පූර්ණ කතාව වෙනද? ඒ නිසා හියුමන් කෙනෙක් වශයෙන් ඉතාම හොඳින් ඉන්න, ඉතාම සිල්වත්ව, ගුණවත්ව, ගුණධර්ම පුරමින් හිටපු කෙනෙක් උදාහරණයක් මොකක් හරි හේතුවක් උඩ අවසාන මොහොතේ වෙච්ච අඩුවක් හරි මොකක් හරි අකුසල කර්මයක් ඉදිරිපත් වෙලා අවාසනාවන්ත ලෙස අපි තුම සිංහෙක් වුණා කියලා. සිංහෙක් වුණා. සිංහයා වුණාම එයා හරි රෞද්‍රයි. ඒක වළක්වන්න බෑ. ඒකේ ගතියෙත් ඒ ස්වභාවය. දැන් වෙනම කතා කරන ගතිය කියලා. ඒ භවයට අදාළ qualities ටිකක් තියෙනවා. සහ ඒ ප්‍රතිසන්දි හිතත් වෙන දුර්වල හිතක් අකුසලයකින් ඉපදිච්ච එකක්. ඒක දැන් වෙන්නේ මොකද්ද? එයා තුල අර තිබිච්ච මේ භවයේ තිබිච්ච චරිත ලක්ෂණ එතන පෙන්නුම් කරන්නේ නැහැ. අර ඇතිවෙච්ච හොඳ සහ නරක ගුණවල බලපෑම තුන නිසා ඒ භවයේ හටගන්න අලුත් සිත්වල යම් යම් හොඳ නරක ගති ගුණවල බලපෑම තුන නිසා බෝධිසත්වයෝ දන් දීලා හුරු කෙනා සසරදී දන් දෙනවා, පව් කරලා හුරු කෙනා සසරදී පව් කරනවා. මේ වගේ අර ෆ්ලෝ එකක්, ෆෝස් එකක් යනවා. නමුත් මෙතනදී දැන් සම්පූර්ණ චරිතය වෙනස් වෙනවා. මේකදී සම්පූර්ණ චරිතය වෙනස් වෙනවා. දැන් උදාහරණයකට නිකන් මම්ම ගැන උදාහරණයක් දැන් අපි ගැඹුරින් ධර්මයක් විස්තර කරා කියලා. ඊට පස්සේ අපි හිතමු ඊළඟ භවයේ දුර්වල අහේතුක ද්විහේතුක ප්‍රතිසන්දියක් ලැබුණා කියලා. උදාහරණයක අවසනාවන්ත ලෙස. එතකොට ඒ පුද්ගලයාටම ඊළඟ භවයේ ඉපදිච්චේ නාම රූප සම්පතේ අපි හිතමු මේ වීඩියෝ ටික YouTube එකේ තිබිලා අහන්න හම්බුණා කියලා. එයාට ඒක තේරුම් ගන්න බැරි වෙනවා. ඒ තමන්ටම දැන් උදාහරණයකට දේශනා කරෙත් මේ නාම රූප සම්පතේ දැන් මම කියලා සම්මුතියෙන් මම දේශනා කළා ඊළඟ භවයේ දුර්වල උප්පත්තියක් ලැබිලා මෙයාට මේක තේරුම් අහේතුක උප්පත්තිය ලැබුණක හිතන්නකෝ. එතකොට එයාට ඒක තේරුම් ගන්නට බෑ. ඒක වෙන්නේ නැහැ. දැන් අපි තිරිසන් උප්පත්තිය ලැබුණා. කොහෙත්ම තේරෙන්නේ නැහැ ඒක තමයි. එතකොට මේ තමයි ඒකේ භයානකම සසර එක විදිහකට ගත්තාම. එතකොට සහ ඒක එක විදිහකට මේ සසර එකම කොන්ස්ටන්ට් ගතියක් කියලා එකක් නැහැ. ඉතින් එහෙම කොන්ස්ටන්ට්ලි ගුණවත් කෙනෙක් වෙන්නට නම් බොහෝ කාලයක් පරිභාවිත වෙච්ච ගුණධර්ම තියෙන කෙනෙක් වෙන්නට ඕනේ. ඒක තමයි බෝධිසත්වයන්ගේ තියෙන විශේෂත්වය. බොහෝ කාලෙ ඉතාම දීර්ඝ කාලයක් ගුණධර්ම පූර්ණේකල්ල පුර මෛත්‍රී කරුණාදී ගුණධර්ම නැවත නැවත පූර්ණ කරලා ඉතාම පිරිසුදු පරිභාවිත සුපිරිසුදු චිත්තසංතානය. ආශය ආදී ඉතාම අලෝභා ධ්‍යාසයේ අදෝසා ධ්‍යාසයේ ලෙස මේක ගැඹුරට කිඳා බහැලා ආසේ මට්ටමට මේක කිඳා බහැලා තියෙනකොට ගුණධර්ම ඒ කෙනා සසර බොහෝ ආත්ම භාවවල බොහෝ ආත්ම භාවවල ඥානවන්තයි ගුණවන්තයි ශ්‍රද්ධාවන්තයි කරුණාවන්තයි මේ ගති ටික ස්වභාවයෙන් වගේ යාට එනවා. හැබැයි ඒ වගේ මට්ටමට එන බොහෝ කාලයක් යනට එහෙම ආපු බෝධිසත්වයන් පවා සමහර ආත්ම භාවවල සම්පූර්ණයෙන් උඩු යටිකුරු වෙන්නට පුළුවන්. රෞද්‍ර කෙනෙක් ඒ කියන්නේ අර තේමීය කුමාර පඬිත ජාතකයට කලින් උන්වහන්සේ නිරේණ ඉන්නේ. ඒතර ඊට කලින් ආත්මභාවේ රජෙක් වෙලා මට මතකයි ඒ නගරෙම දුකෝද රජෙක් වෙලා අවුරුදු 20ක් දුහොද රජකම් කරලා ඒ කරපු දරුණුකන් නිසා ඔසුපත් නරේක අවුරුදු 80,000ක් පැසෙනවා. ඉතින් අපෝ මල්ලෝ උපදීන්නේ. ඉතින් එතකොට ඒ වගේ මේ බද්දර කල්පේ මම දන්න තරමින් මේ බද්දර කල්පේ මේක සිද්ධ වෙන දේ. ඉතින් මේ විදිහට ගත්තම මේ හරි සංකීර්ණ තත්ත්වවලට යන්නට පුළුවන් මහා බෝධිසත්වරයෙක්ගේ හිතක් පවා. ඉතින් ඒ නිසා මේ එක කර්මයේ තියෙන විශේෂ දේ දැන් ඒතර මට කියන්නට ඕනේ ප්‍රතිසන්දි ලබා දීපු කර්මය මුළු භවයම ඩොමිනේට් කරනවා. ඒක තමයි තියෙන්නේ. ඒතර ඒක විශේෂ ත්‍රි හේතුක බලවත් ප්‍රතිසන්දියක් ලැබුණම ඒ ජීවිතය ග්ලෝරියස් හරි වටිනා ලස්සන මොනවාද ගුණධර්ම වලින් හෙබි මිනිස්සුන්ට ප්‍රිය හිතෙන ඉතාම වටිනා ජීවිත. නමුත් ඒ වගේම දුර්වල අකුසලයකින් එම් ප්‍රතිසන්දිය ගත්තොත් දුර්වල කුසලයකින් ප්‍රතිසන්දිය ගත්තොත් එයා කවුරුත් ගණන් ගන්න නැති කෙනෙක් වෙන්නට පුළුවන්. ඉතින් අපි හැමෝටම මේක වළංගුයි. අපි හැමෝටම මේක වළංගුයි. ඒ නිසා ඒ තමයි සංසාරයේ හැටි සබ දැන් මාතංග පඬිතු ජාතක කියලා කියන්නේ. තාම කවුරුත් ගණන් ගත්තේ නැති. පස්සේ ඉතින් තමන්ගේ වීරියෙන් ඇවිල්ලා ධ්‍යාන උපදවල ඒක උපදවන්නේත් අර නෝනා මේ මොනවාද වෙච්ච අසාධාරණේ නැත්තම් එයාගේ ඒ දුක නිවන්නනේ මෙයාට සේවය කරන්න ඕනේ කියලා මෙයාට මෙයා හොන්තරට උසවත බන්න ඕනේ කියලා නිකිලා භවනා කරන්න අන්තිමට. ඉතින් ඒ නිසා මේ මාතක පඬිතු ඉතින් සාමාන්‍ය නැත්තම් එයා ඉතාම දුක්ඛිත දුප්පත් මොනවාද ඒක සෝපාක කියලා කියන්නේ ඒක නිර්වචනය ගත්තම් බලුමස් අනුභව කරපු පිරිසක් ය තමයි එන්නේ. ඉතින් එතකොට ඒ වගේ නිකාම ගොඩාක් මේ දුක්ඛිත නැත්තම් neglected චරිතයක් ඒ වෙලාවේ ඒ සසර. ඉතින් මේ විදිහට ගත්තම මේක වෙන්නට පුළුවන්. මේක තමයි මේ සංසාරයේ තියෙන ස්වභාවය නිසා අපි කවදාවත් උදම් වෙන්නට හොඳ නැහැ. මේ ආත්ම භාවයේ තියෙන සම්පත්තිය ඉතින් චක්‍රවර්තී රාජ්‍ය කියලා කියන්නේ මුළු ලෝකයටම අධිපති වෙන කෙනෙක්. ඉතින් දේශනාවක තියෙනවනේ කතා ප්‍රවෘත්ති එක තියෙනවනේ අර කූඹි ටික බල්ලා කියනවා මේකේ චක්‍රවර්තී රාජ්‍ය හොබවපු නැති කෙනෙක් නැහැ කියලා. ඉතින් ඒ නම් ඉතින් කූඹියෙක් කියන්නේ අපි කිසිම ආකාරයෙන් ගණන් ගන්නෑ. අපිට පෑగిලෙනව පහයට අපි කිසිම ආකාරයෙන් එකට අවධානය දෙන්නෙත් නෑ. එකට වෙනම ලෝකයක් සමාජයක් තියෙනවා. ඒකට ටික ඇති ඉතින් එක එක සම්බන්ධතා සහ සමාජ මට්ටම්. නමුත් අපිට ඒක කිසිම වැලිඩිටියක් අපි දෙන්නේ නෑ. මෙතන දිව්‍ය ලෝක කෙනෙක්වත් වැලිඩිටියක් දෙන්නේ නෑ. ඉතින් ඒක ඒක වෙනම කතාවක්. ඉතින් එතකොට ඒ මට්ටමට ලොවක් පාලනය කරපු හැමෝගෙම ආකර්ෂණය ලැබපු සියලු දෙනාටම අධිපතිකම් කරපු චක්‍රවර්ති රජුරුව කියන්නේ රටේම ලෝකෙම නම්බර් 1නේ ඉතින් ඊට වඩා ඉහළ කෙනෙක් නෑ ඒක. ඒක පිනකල් එකට ලෝකෙ ආපු කියන්නේ සම්මා සම්බුදුවරේ කැමතිසෙන් පහල වෙන්නේ නෑනේ. ඒතරේ මේ ලෞකික පැත්තෙන් මේ පිනකල් එකට මනුස්ස ලෝකෙ ආපු අය කේන්ද්‍ර මොකද උච්චතම අවස්ථාවට ආපු අය තිරි කූඹි වට්ටමට පත් වෙන්න පුළුවන්. ඒතර බැලුවම මේ සංසාරය කියන්නේ එහෙම. ඒතර ප්‍රතිසන්දි දායක කර්මය කියන එක මුළු භවයම ඩොමිනේට් කරනවා. ඒක අපිට වෙනස් කරන්න බෑ. ඔය තමයි තියෙන කතාව. ඒක අපිට දැන් මේ වෙලාවේ වෙනස් කරන්න බෑ. දැන් we have to එකකට ඉවස ගන්න වෙනවා. ඒක හැබිලා විච් එක ඉවසගෙන අපිට යන්නට වෙනවා. ඊළඟ භවයේ ප්‍රතිසන්දියට කටයුතු හදා ගන්න පුළුවන්. ඊළඟ භවයේ හොඳ ප්‍රතිසන්දියක් කරගන්න. සෝක ගිහිල්ලා ගිහිල්ලා දැන් බුද්ධෝත්පාදේ නැති වෙනවා. ඊට පස්සේ ධර්මඥානෙ නැති වෙනවා. කර්ම විපාක නැති වෙනවා. ඔහොම ගිහිල්ලා ඉතින් දවසක අපේ හිතනත් ඔක ෆේඩ් වෙලා ගිහිල්ලා ආපෝඩක් ගාලා දුර්ගතියට වැටෙනවා. දුර්ගතිය ඉතින් බොහෝ කාලයක් දුගති 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 ආය ඔන්න උඩට එනවා. ආය කාලයක් යනවා. ඕක තමයි සංසාරය යනවා කියලා කියන්නේ. ඕක තමයි ඉතින් සාමාන්‍යයෙන් හැටි. ඉතින් කොහොම හරි මේ සයිකල් එකෙන් එළියට යන්න නම් කරන්න තියෙන මේ කර්මය වලකන විතර ප්‍රතිසන්දි කර්මය කියන එක ලොකෝ ප්‍රතිසන්දි කර්මය කියනකොට මතක තියාගන්න අභිධර්ම ඉගෙන ගන්න අවශ්‍යයෙන් ප්‍රතිසන්දි දායක කර්මයේ විපාකයේ ලෙස සලකන්නේ මේ ප්‍රතිසන්දි අවස්ථාවේ පහළ වෙන චිත්තචෛසික ධර්ම වලට මේ ඔක්කොම ප්‍රවෘත්ති මේ තමයි ප්‍රතිසන්දි අවස්ථාව මේ සියල්ලම ප්‍රවෘත්ති මේකේ චුතිය දක්වාම ප්‍රවෘත්ති කාලය ගත්තම සාමාන්‍යයෙන් ප්‍රතිසන්දිස්තේ උපාදී තමයි ප්‍රතිසන්දි කාලය. එතන ඉඳලා ඒකේ තితి බංග අවස්ථාව ඉඳන් ප්‍රවෘත්ති කාලය එනවා. නමුත් ප්‍රවෘත්ති විපාකය කියලා ගත්තම දෙවෙනි සිතේ ඉඳන් පටන් ගන්න ප්‍රවෘත්ති විපාක. ඉතින් එතකොට ප්‍රවෘත්ති විපාක මම මේ වෙලාවේ සැප දුක් විඳිනවා විපාක සිත් පහළ වෙනවා. එතකොට මේ ජීවිතේට අදාළ දේ. හැබැයි ප්‍රධානම මේ ජීවිතේ ප්‍රධානම ප්‍රතිසන්දි පාකේ මොකද ප්‍රවෘත්ති කාලෙත් ඒකෙම රෙප්ලිකා එකක් ඔය ඒකෙම අනුරුවක් නැත්නම් ඒකෙම ඉබඳුම සිතක් තමයි නැවත නැවත උපදවන්නේ එකම සිතක් තියනවා නෙවෙයි නිට්ටේව හැම සිතක් නැවත හටගන්න මේ විදිහට තමයි මේ සංසාරය කියන එක නැත්නම් ජීවිතය කියන එක සාමාන්‍යයෙන් පවතින්නේ ඒකට එසේ පහළ වෙන තමයි මේක ඒ සමහරලාට මේවට අමතරද මේ කුසල අකුසල සිත් වෙන්න පුළුවන් තවත් රට සමහර විපාක සිත් මෙහෙම පහළ චක්කු විඥාන සෝත විඥාන ආදී සිත් මේ මේකෙන් අමතරව පහළ වෙනවා මේකෙන් අමතරව පහළ වෙනවා එතකොට ඒ වලින් අපි සැප විඳිනවා දුක් විඳිනවා කියලා අපි අදහස් කරන්නේ ඉතින් මේ බේස් එක මත තමයි මේක යන්නේ මේක කුසල විපාකයක් නะ අපි කියන සුගති ආත්ම භාවයක් කියලා ඒකෙදී මේ පහළ වෙන සිත් වල කුසල විපාක එහෙම වැඩි වෙනවා කුසල සිත් උපදව ගන්න chance එක අවස්ථා වැඩි වෙනවා දුර්ගතියක් නා අකුසල විපාකයන් නම් බේස් සිත අකුසල විපාක සිත් වැඩි අකුසල සිත් පහළ වෙනවා වැඩි කුසල සිත් උපදව ගන්න අවස්ථාව අඩුයි ඕක තමයි සාමාන්‍ය ස්වභාවය ඒතකොට ඒ නිසා විපාකය කියනකොට ඕක තමයි ගන්න තියෙන විපාක සිත් ගැන කතා කරනවා අපි සාමාන්‍ය කරන කර්ම විපාක ගැන මතක තියාගන්න ඕනේ මේ විපාකය තමයි මේ භවය කියලා සලකන්නේ අපි දැන් සාමාන්‍යයෙන් අපි ධාතු කතා ප්‍රකරණ ආදී ගණන ගන්නකොට සාමාන්‍යයෙන් කියනවා රූප භවයේ අරූප භවයේ කාම භවයේ කියලා. ඒක ගන්නේ මොනවද? ඒ රූපාවචර ලෝකී ඉපදී හැකි ලෞකික විපාකසිතුයි කර්මජ රූපයි. කාම භවයේ කොමත් එහෙමයි. ඒ භව ඉපදී හැකි ලෞකික විපාකසිතුයි කර්මජ රූපයි. ඒතර භවය කියලා කියන්නේ ඒ භව ඉපදී හැකි කර්මයේ විසින් ඇති කරවන දේ. ඒක තමයි බේස් එක වෙන්නේ. මේ සිත් එකෙන් කර්මජ රූප කියලා කොටසකුත් තියෙනවා. මේ දෙකෙන් තමයි බේස් එක හදලා තියෙන්නේ. අපි ජීවිතය අරන් යන්නේ මේ දෙකෙන්. මේ දෙක තියෙනකන් ජීවත් වෙනවා. ඒවා නැති වෙනකොට මරණයට පත් වුණා කියලා හඳුන්වනවා. ඒ ඔය විදිහට තමයි මේ විපාක සිත පිළිබඳව ආරම්භයේ ගන්නට තියෙනවා. බලමු පොත 51 වෙනි පිටුව 13 වෙනි පාඩම සහේතුක කාමාචර විපාක සිතට වේදනා ඥාන සංස්කාරයන් අනුව කාමාවචර කුසලයේසේම සහේතුක කාමාවචර විපාකයේද සිත් විපාක සිද්ධ අටක් වේ. අපි ගත්තා මහා කුසල සිත කිව්වා සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත අසංකාරික කියලා අපි කැඩුවනේ. මතකද නැහැ ගොඩ කාලෙට කලින් අපි කරේ. තරනවා කුසල සිතක වේදනා වෙනවා සෝමනස්ස. සෝමනස්ස. හෝ උපේක්ඛා දෝමනස්ස වේදනාවක් කුසල හිතේ උපදින්නේ. ඊට පස්සේ ඥාන සම්ප්‍රයුක්ත එහෙම නැත්නම් ඥාන විප්‍රයුක්ත ඥානේ නැති අසංකාරික ඒ කියන්නේ තමන් පසු නොබැසීමකින් තොරව කරනවා අනිත් එක සසංකාරික. හරි. මේ තමයි විදිහට මේ මානුව පොසිබිලිටිස් 8ක් එනවා. මොකද සෝමනස්ස සහගත වශයෙන් ඥාන සම්ප්‍රයුක්ත අසංකාරිකකකුත් සසංකාරිකක සිත් දෙකක් එන්නට පුළුවන්. ඥාන විප්‍රයුක්ත වෙලා අසංකාරික සංකාරික සිත් දෙකක් එන හතරක් වෙනවා සෝමනස්සෙට. විදිහට උපේක්ෂාවටත් උපේක්ෂා වේදනාවෙන් යුක්තව ඥාන සම්ප්‍රයුක්තව අසංකාරිකවත් කරන්න පුළුවන්. සසංකාරිකවත් කරන පස්සේ දෙකයි ඥාන විප්‍රයුක්තවත් අසංකාරිකවයි සසංකාරිකව කරන සිත් දෙකයි. ඒතකොට සිත් අටක් වෙනවා. ඒ නිසා කුසල සිත වගේම තමයි විපාක සිත 15. හැබැයි මතක තියාගන්න මේ සාමාන්‍ය ආචාර්ය මතයක් තියෙනවා. සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්ත අසංඛාරික කුසලයේ විපාකය සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්ත අසංඛාරික විපාකයක්ම කියලා. එහෙම මතයක් තියෙනවා. මොකද ඒකනේ පිළිගත් මතය. වෙනස් විපාක සෝමනස්ස කුසලයෙන් උපේක්ඛා විපාකයක් දෙන්න පුළුවන්. සෝමනස්ස කුපලයෙන් ඥාන සංප්‍රයුක්ත කුසලයෙන් ඥාන විප්‍රයුක්ත කුස විපාකයක් දෙන්න පුළුවන්. උපේක්ඛා කුසලයෙන් සෝමනස්ස විපාකයක් දෙන්න පුළුවන්. එහෙම ભેදයක් තියෙනවා. හැබැයි කවදාවත් ඥාන විප්‍රයුක්ත කුසලයෙන් ඥාන සංප්‍රයුක්ත විපාකයක් දෙන්න බෑ. ඒක වෙන්න බැරි. ඒක විතරයි වෙන්නේ නැත්තේ. ඉම්පොසිබල් වෙන්නේ. අනිත්‍ය ඔක්කොම සසංකාරික අසංකාරික ભેදේ සෝමනස්ස උපේක්ඛා ભેදේ ෆ්ලක්චුවේෂන් නැත්තම් වෙනස් වීම එන්නට පුළුවන්. ඉතින් ඒ නිසා හැබැයි දැන් ඊ වගේ මතක තියාගන්නට ඕනේ කුසල හිත ගත්තට පස්සේ කුසල හිතේ ඥාන සංප්‍රයුක්ත විප්‍රයුක්ත බාදී මොනවත් ප්‍රශ්නයක් නැහැ. අ හේතුක විපාක 8ම ඇති කරවන්න පුළුවන්. ඔය කුසල හිත 8ක් තිබුණනේ කුසල හිත 8ම හේතුක විපාක ඇති කරන්න පුළුවන්. හැබැයි කුසල හිත 8ම සහේතුක විපාක ඇති කරවන්න බෑ. ඥාන සංප්‍රයුක්ත කුසල හිතෙන් සහේතුක විපාක 8ම ඇති කරවන්න පුළුවන්. ඥාන විප්‍රයුක්ත කුසලෙන් සහේතුක විපාක 4යි. ඥාන විප්‍රයුක්ත විපාක හතර විතර ඇති කරවන්න පුළුවන්. සෝමනස් උපේක්ෂා ભેදය අසංකාරික සසංකාරික ભેදය විපාකය තීරණය කරන්නේ නැහැ. එතකොට ওই විදිහට සෝමනස් සහගත ඥාන සංප්‍රයුක්ත අසංකාරික සිතේ සෝමනස් සහගත ඥාන සංප්‍රයුක්ත සසංකාරික සිතේ සෝමනස් සහගත ඥාන විප්‍රයුක්ත අසංකාරික සිතේ සෝමනස් සහගත ඥාන විප්‍රයුක්ත සසංකාරික සිතේ උපේක්ෂා සහගත ඥාන සංප්‍රයුක්ත අසංකාරික සිතේ උපේක්ෂා සහගත ඥාන සංප්‍රයුක්ත සසංකාරික සිතේ උපේක්ෂා සහගත ඥාන විප්‍රයුක්ත සසංකාරික සිතේ උපේක්ෂා සහගත ඥාන විප්‍රයුක්ත සසංකාරික සිත කියලා සහේතු කාමාවචර විපාක සිත් අටක් ලැබෙනවා. කාමාවචර කුසලයාගේ විපාක වශයෙන් ඇතිවන සිත් මේ අට පමණක් නොවේ. ඒක අපි කතා කරා ඉස්සෙල්ල. ඉහතින් ඉහත අහේතුක සිත්වලදී කියවුණු කුසල විපාක සිත් අටද මේ කාමාවචර කුසලයාගේම විපාකයෝ. ඒක පැහැදිලිනේ මේ කතා කරා. කාමාවචර කුසලයාගේ විපාකය අහේතුක සහේතුක වශයෙන් දෙවර්ගයකි. එතකොට කාමාවචර කුසලයට අහේතුක විපාකක් දෙන්න සහේතු. අහේතුකයි කියලා කියන්නේ ඒකේ අලෝභ දෝෂ නැහැ කියන එක. ඒ දුර්වල සිත් ටිකක්. ඒ ගොඩක් කරලා 15 වෙනි රූප දකිනකොට, ශබ්ද අහනකොට, චක්කු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ වගේ අවස්ථා තමයි 15 වෙනි. මේ සිත් අට සහේතුක කාමාවචර විපාක සිත්. මේවල අලෝභ දෝෂ සමූහ තියෙන එක සහේතුකයි මේ ටික. අහේතුක සිත් වල දැක්කුණු කුසල විපාක සිත් අට අහේතුක කුසල විපාකය. ඔක තමයි ભેදේ. ඉස්සලම කුසල සිතකින් අර බෝඩ් එකේ ඇඳලා තියෙන්නේ කුසල සිතකින් අහේතුක විපාකයක් දෙන්න පුළුවන් සහේතුක පාද දෙන්න. මේක අපි කතා කරා. දැන් මේකට තමයි අවධානය දෙන්නේ. කාමාවචර කුසලයේ කළ තනත්තා මලපසු ජීවත් වුන් කාලයේදී පැවති ඔහුගේ සිත් පරම්පරාවටම අයිතිව යම්කිසි භවයක මේ සහේතුක කාමාවචර විපාක සිත් කාමාවචර කුසලයාගේ විපාක වශයෙන් උපදී. ඒ කියන්නේ දැන් මේ ජීවිතේ මොනව හරි කුසල සිත් කරාන කුසලයක් මං කරාන ඒකේ විපාකයක් ලෙස මේ මම කියන ඒ කියන්නේ මේ චිත්ත සංතාණයටම සම්බන්ධව ඒ විපාක සිතක් ඊළඟ භවයේ මේ භවයේත් වෙන්න පුළුවන් කලාතුරකින් ඊළඟ භවවල උපදිනවා. මම නැවත කියවනේ කාමාවචර කුසලයේ කළ තනත්තා මලපසු ජීවත් වුන් කාලයේදී පැවති ඔහුගේ සිත් පරම්පරාවටම අයත් යම්කිසි භවයක මේ සහේතුක කාමාවචර විපාක සිත් කාමාවචර කුසලයාගේ විපාක වශයෙන් උපදී. කුසලයේ ඉතා දුබල එකක් වී නම් එතකොට දැන් මේ කතා කරන්නේ කාමාවචර කුසල සිත ගත්තා මේකේ විපාක උපදිනවා. ඒ විපාක ගැන මේ මේ මුනාසේ කතා කරන්න ඉස්සලා මෙන්න මේක ගැන දැන් පළවෙනි විපාක සිත ගැන. හරිනේ මේ විතර ප්‍රතිසන්දිය ගන්නවා කියන්නේ. දැන් මේකට තමයි මූලිකත්වය දීලා තියෙන්නේ. බලමු මේක මොකද්ද කියන්නේ කියලා. බලන්න ඈ. කාම අයිරසෙනවා කුසලේ ඉතා දුබල එකක් වී නම් කුසල විපාක උපේක්ඛා සාගත සම්තීරණ සිත දුබල කුසලයාගේ විපාක වශයෙන් අලුත් භවයේ පළමුවෙන් පහළ වේ. එතන මේ පළමු සිත ලෙස අර අහේතුක සිත්වල අපි කතා කරපු අහේතුක සිත්වල තියෙනවා චක්කු විඥාන, සෝත විඥාන, ඝාන විඥාන, ජූහා විඥාන, කාය විඥාන කියලා සිත් පහක් තියෙනවා. හතරක් උපේක්ඛා එකක් සුඛ සහගත අනිත් එක උපේක්ඛා සාගත සම්පටිච්ඡන සෝමනස්ස සාගත සම්තිරණ උපේක්ඛා සාගත සම්තිරණ කියලා අටක්. ඉතින් උපේක්ඛා සාගත සම්තිරණ කියන සිත ගැන තමයි මේ කතා කරන්නේ. හරිනේ? ඒ සිත දැන් මේ කුසලයේ දුර්වල එකක් නම් අපි වෙන වෙන මේකට ගියොත් එහෙම අපි හිතමුකෝ කුසලයේ දුර්වල කුසලයක් නම් අපි හිතමු
කුසලය නිසා ඔන්න මතු කුසලයක් කරා. එකින් මේ ශක්තිය ඉතරලා ඔන්න ප්‍රතිසන්දියක් ගන්න මරණයන් මැත්තේ. ප්‍රතිසන්දිය පහළනවා. මේ සුත දැන් උදාහරණයක දුර්වල කුසලයක් නම් මේ පහළ වෙන එක උපේක්ඛා සහගත සම්පීර්ණ සිත. අනේ උපේක්ඛා සහගත සම්පීර්ණ සිතක් ලෙස පහළ. ඒකම තමයි ඊට පස්සේ නැවත නැවත අර භවාංග සිත ලෙස පහළව. එතකොට මේක දුර්වල උප්පත්තියක්. දුර්වල කුසලයක්. ඒක තමයි අදහස් කරේ. එතකොට කුසලිත දුර්වල එකක් නම් දුබල එකක් වී නම් කුසල විපාක උපේක්ඛාසග සංසීත සිත දුබල කුසලයාගේ විපාක වශයෙන් අලුත් භවයේ පළමුවෙන් පහළේ මරණයෙන් මතු යම් කිසි තැනකේ සිත පහළවන ඒ පළමු පහළවන සිත පළමුවන සිත පහළවීම සත්වයා ඒ භවයට පැමිණීමයි. අර භවයට ගියා සුගතියට ගියා දුර්ගතියට ගියා කියලා කියන ප්‍රතිසන්ද පහළනවා කියන්නේ. උපන් පසු ඔහුට හොඳ රූප දැකීම් හොඳ ශබ්ද ඇසීම් වශයෙන් කාමාවචර කුසලයේ විපාක වශයෙන් චක්කු විඥාන ආදී කුසල විපාක සිත් ඇතිවේ. එතකොට මේ විදිහට දැන් පොඩි ඉඳක්කොලා තියෙන ඊටසේ අපව අර චක්කු විඥාන සෝත විඥාන ආදී සිතුත් ඔය අතරතුරේදී මේ කර්මයේම විපාක ලෙස වෙන්නත් පුළුවන් වෙන කර්මයක විපාක ලෙස වෙන්නත් පුළුවන් මේ අතර පහළ වෙන්නට පටන් ගන්නවා. හරිනේ කුසල සිතුත් ඒ අතර අපි කර්මත් කරනවා. ඒ වගේ මතක තියාගන්න මේ කුසලය හොඳ උසස් කුසලයක් වුණොත් එහෙම මේ කුසලය උසස් ප්‍රබල කුසලයක් වුණොත් එහෙම ප්‍රබල කුසලයක් වුණොත් එහෙම ඒකෙන් පහළ වෙනකොට මේ සහේතුක කුසල විපාකය අර උපේක්ඛා සම්තිරණයෙන් අහේතුක විපාකයක් අහේතුක එකක් සහේතුක කුසල විපාකයක් පහළ වෙනවා. එතකොට මේ භවය මීට වඩා සාර්ථක භවයක් බවට පත් වෙනවා. හරිනේ. එතකොට මේ කුසල විපාක සිත ගොඩක් වෙලාවට අපි කතා කරන්නේ ප්‍රතිසන්දිය සහේතුක කුසල විපාක කියන ඒවා ප්‍රතිසන්දියත් එක්ක. හැබැයි මතක තියාගන්න අහේතුක කුසල විපාකයකට ප්‍රතිසන්දි දෙන්නත් පුළුවන්. නමුත් අර අපි දැන් ඥාන සම්ප්‍රයුක්ත විප්‍රයුක්ත කතා කරපු අටම ප්‍රතිසන්දි දෙන්න පුළුවන් ඒ බවවල. ඒක තමයි ප්‍රධාන කෘත්‍ය. ඊට පස්සේ එයා ජීවත් වෙනකොට සම්තිරණ කියලා කෘත්‍යයක් විතරයි එයා කරන්නේ. භවංග කියන්නේ ප්‍රතිසන්දි භවංග චුති වලට අමතරව සම්තිරණ කෘත්‍ය. ඒ නිසා මේ කාමාවචර විපාක සහේතුක කාමාවචර විපාක සිත හැමදෙස්සෙම ප්‍රතිසන්දි භවංග චුති කෘත්‍ය මුල් කරගෙන තමයි කතා කරන්නේ. ඒ නිසා යම් කිසි භවයක උපදිනකොට පහළ වෙන්නේ සුගතියේදී මේ සිත් වලින් එකක්. කලාතුරකින් අර වගේ අහේතුක සිත් උපදින්නත් පුළුවන්. ඒතර දුර්වල සුගති උප්පත්තිය. මේ තමයි සහේතුක කුසල විපාකයේ සම්බන්ධයෙන් තියෙන විවරණය. සහේතුක කාමාවචර ක්‍රියාසිත් අටේ තියෙන්නේ මෙහෙම සිද්ධිය. ඒක වෙන්නේ දැන් උදාහරණයකට ඒක මෙතනින් අපිට බෝඩ් එකෙන් ගන්නට පුළුවන්. දැන් අපි කිව්වා කවුරු හරි කෙනෙක් අපි හොඳ ක්‍රියාවක් සිද්ධ කරනකොට ඒ ක්‍රියාවට අමතරව අපේ సంతානෙහි යම්කිසි ශක්ති විශේෂයක් ඉතිරි වෙනවා අනාගතේ විපාකයක් ලබා දෙන්නට. ඒ ශක්ති විශේෂය ඉතිරි වුනේ ඒ ශක්ති විශේෂය సంతානය තුළ ඉතිරි වෙන්නට හේතුව තමයි මේ අවිද්‍යා තෘෂ්ණා දෙකේ බලපෑමට ලක්වීම නිසා. අවිද්‍යා තෘෂ්ණා දෙකේ බලපෑමට නැත්තම් ඒක ඇසුරු කරන නිසා ඒකත් එක්ක යෙදෙන නිසා යෙදෙනවා කියන්නේ සිත යෙදෙනවා නෙවෙයි సంతානය ගතව ඒක තියෙන නිසා තමයි මේකේ මේ සාමර්ථියක් නැත්තම් විපාක දීමේ හැකියාවක් ඉතිරිවන්නේ. එතකොට කුසලයක් කියලා කියන්නේ මතු විපාක දෙන ගතියක්. මතු විපාක දෙන එක. කුසලයක් කියලා කියන්නේ. එතකොට ඉෂ්ඨ විපාක, කුසලයක් නෙවෙයි අනිෂ්ඨ විපාක. එතකොට දැන් වෙන්නේ මොකක්ද? කවුරු හරි කෙනෙක් පුද්ගලෙක් මේ අවිද්‍යා තෘෂ්ණා දෙක නැසුවොත් මේ බලපෑම නැති වෙනවා. එක ඉරෙසන. ඒ බලපෑම නැති වෙනකොට අර సంతානේ ශක්ති විශේෂයක් ඉතිරි වෙන්නේ නැති වෙනවා. ශක්ති විශේෂයක් ඉතිරි නැව අනාගත විපාකයක් ලැබෙන්නේ. එතන ඒ සිත මොකද වෙන්නේ? මේ සිත ඉපදිලා නිරුද්ධ වෙනවා. ඉපදිලා නිරුද්ධ වෙනවා. අදාළ වැඩේ ඒ වෙලාවේ කරනවා. එච්චරයි. අයි මතු විපාකයක් සඳහා මොකක්වත් ගතියක් ඉතිරි වෙන්නේ නැහැ. දැන් ඕක උදාහරණයකට පෘථග්ජන ස්වාමීන් වහන්සේ කෙනෙක් ධර්මයක් දේශනා කළා. මේ ධර්මයේ දේශනා කරනකොට අපේ సంతානේ හොඳ සිතෙන් අපි ධර්මයක් දේශනා කරන්නේ. හැබැයි අවිද්‍යා තෘෂ්ණා අප්‍රහීන නිසා මොකද වෙන්නේ? අපේ సంతානේහි කර්ම ශක්තියක් රැස් වෙනවා.
එකෙන් ඉෂ්ට විපාක අනාගතේ ලැබෙයි. ඒ වෙනම දෙයක්. හැබැයි බැරි වෙලා හරි ඒ ස්වාමීන් වහන්සේම දැන් අද බණක් කියලා හෙට හෙට රහත් වෙලා ඇවිල්ලා ඒ බණම කිව්වොත් උදාහරණයකට ඒ බණම කිව්වොත් මොකද වෙන්නේ? අවිද්‍යා තෘෂ්ණා නැති නිසා දැන් පෘථග්ජනව කියන කොටත් බණ කියන්නේ මිනිස්සුන්ට කරුණ තේරෙන්නේ. ඒකම නිතින් අභිලාෂය කියන්නේ මේ පිනක් රැස් කරගන්න කැමැති තියෙන එක වෙනමද? අපි තුමු එහෙම හිතන්නේ නැතුව මිනිස්සුන්ට කරුණ තේරෙන්නම බණ ටික කියනවා. හරි. එතකොට ඒ චේතනාවෙන් අදාළ වැඩේ සිද්ධ වෙනවා. හැබැයි ඒ වගේම මතු අනාගත විපාකයක් උපදින්නටත් ශක්තියක් ඉතිරි වෙනවා. දැන් රහත් වෙලා ආවිල්ලා ඒ බණම කිව්වොත් ආපහු ඒ වැඩේ සිද්ධ වෙනවා. බණ කියලා අන්න ඇට කරුණුක් තේරුම් ගන්න එක. අපි හිතමු මොනවත් නැහැ ඒ බණම ඒ විදිහට රිපීට් කරා කියලා. ඒ බණම ඒ විදිහටම රිපීට් කරා. එතකොට ඒ විදිහට රිපීට් කරා. එතකොට ඒකෙදි වෙන්නේ අවිද්‍යා තෘෂ්ණා නැති නිසා අදාළ ධර්ම දේශනාව සිද්ධ වෙනවා. නමුත් ශක්තියක් ඉතිරි වෙන්නේ නැහැ මතු ප්‍රතිසන්දිය ලැබෙන්නේ. ශක්තියක් ඉතිරි වෙන්නේ. එතකොට ඒ සිත් දැන් කුසල අර අර කලින් පෘථග්ජන සායන හැසි කරපිට යාගේ සිත නිරුද්ධ වෙනවා. නමුත් ශක්තියක් ඉතිරි වෙනවා සන්තානි. රහතන් වහන්සේ කරාම ඒ සිතම බඳු සිතකින්, ඒ කියන්නේ සෝමනස්සෙන් ඇවිල්ලා සතුටින් ශ්‍රද්ධාවෙන් බණ ටික කිව්වා සායන හැසි. හෙටත් උන්වහන්සේ ඒ විදිහට මිනිස්සුන්ට ධර්මය හඳුනන. ඉතින් ලෝභ සිතක් නැතුව හොඳ පිරිසත් සිතුටින් ඇවිල්ලා බොහොම සතුටින් රහතන් වහන්සේ බණ ටික කිව්වා. සෝමනස සහගත සිතකින්ම ධර්මයේ දේශනා කරා. හැබැයි වෙනස තියෙන්නේ පෘථග්ජන අවස්ථාවේදී ශක්තියක් ඉතිරි වෙනවා. රහත් වුණාට පස්සේ ශක්තියක් ඉතිරි වෙන්නේ නැහැ. සිත නිරුද්ධ වුණාම කටයුතු අවසන්යි. ඒකෙන් වෙලා තියෙන්නේ අද දැන් හැම සිතකින්ම යම් කිසි ක්‍රියාවක් සිද්ධ කරනවා. දැන් කුසල සිතෙන් කරේ ධර්ම දේශනාව. අපි තමු පොදුවේ ධර්ම දේශනාව. ධර්ම දේශනාව කුසල හිතෙන් කරා. ක්‍රියා සිතනොත් ඒ ධර්ම දේශනාව සිද්ධ වෙන නිසා යම් ක්‍රියාවක් සිද්ධ වුණා. කම් ක්‍රියාවක් සිද්ධ වුණා. ඔය තියෙනවා සම්තිරණ සම්පටිජ ජවනාදී ක්‍රියා. ඒ වගේම අපිට කියනවා කායික වාසික ක්‍රියා. ධර්ම කියන සරල ධර්ම දේශනාව සිද්ධ වුණා. කුසල හිතේ ධර්ම දේශනාව සිද්ධ වුණා. ක්‍රියා හිතේ ධර්ම. හැබැයි කුසල හිතේ අනාගතෙහි ඉෂ්ට විපාක ඇතිවරණ ගතියක් ඉතුරු වුණා ඒක නිසා. මේක ක්‍රියාසිතේ ඉතුරු වෙන. ඒකට හේතුව මොකද? ඒ ගතිය ඉතුරු වෙන්න හේතුව අවිද්‍යා තෘෂ්ණා දෙන්නගේ බලපෑම. අවිද්‍යා තෘෂ්ණා නැති නිසා මේ సంతානෙහි විරුද්ධ නිසා, දුර වෙලා ගිහිලා නිසා මේ ශක්තිය ඉතිරි වෙන්නේ නැහැ. මේ ගති ඉතිරි වෙන්නේ නැහැ. ඒ නිසා ඒ කුසල සිත්වලම තව, ඒ කියන්නේ කුසල සිතේම සිතම තමයි ක්‍රියාසිතක් ලෙස පහළවන්නේ. ඒක සෝබන සිතක්, යහපත් ක්‍රියා කිරීමේ සිතක්, යහපත් චේතනාව සහිත සිතක්. මිනිස්සු ධර්මය අවබෝධ කරවීමේ යහපත් සත් චේතනාව. දැන් රහතන් අපිට කරන්න පුළුවන් ඒ චේතනාවයි. දැන් හිතන්න පිනක් ගැන අපේක්ෂාවක් හිතන්නේ නැතුව, ඉතින් හැමතිස්සෙම පින ගැන හිතනව නෙවෙයිනේ. සමහරවිට අපි පින් කරනකොට මේකෙන් මොකද්ද කුසලයක් වේවා, මෙහෙම වේවා කියලා හිතන්නේ නැදී හපත් ක්‍රියාව. දැන් දවසම සිහියෙන් ඉන්න කෙනා භාවනා කරන දේ හැමතිස්සෙම හිතන්නේ නැහනේ මේක කුසලයක් මේක කුසලයක්. එහෙම නැහැ. ඉතින් අපිට පොදුවේ අදහස තියෙනවා මේකෙන් කුසල් වෙනවා කියලා, මේ කුසලයක් කියලා. ඒක තිබම් ප්‍රමාණයක්. දැන් සම්මාදිට්ඨිය පිහිටලා ඉන්නේ. හැමතිස්සෙම මේකෙන් කුසල් වෙන්න ඕනේ එහෙම හිතන්න අවශ්‍ය නැහැ. එහෙම අවශ්‍ය නැහැ. දවසම කුසලෙන් ඉන්න කෙනාට එහෙම හිතන්නත් අවශ්‍ය නැහැ. එතකොට ඒ නිසා දැන් හොඳ ආද්‍යාසින් ස්වාමීන් වහන්සේ කෙනෙක් ඇවිල්ලා හොඳට මේ මිනිස්සුන්ට කරුණු තේරෙන්න බණ ටික කියනවා. සම්මාදිට්ඨිය පිහිටපු කෙනෙක්නේ. ඊට පස්සේ රහත් වෙලා ආවිලත් ඒ හිතෙන් බණ ටික කියනවා. ඒතර එකම සිතක් පහළ වෙන එකම බුදු සිතක්. වෙනස තියෙන්නේ අර කුසල සිතෙහි ඉතිරි වෙනවා, නිරුද්ධ වුණාට යම් ශක්තියක් ඉතිරි කරගන්න නිරුද්ධ වෙනවා. අරක ඉතිරි වෙන්නේ නැහැ එහෙම. ඒකට හේතුව අවිද්‍යා තෘෂ්ණා දෙකේ බලපෑම. සංවරකම වෙනසත්, ඒ කියන්නේ ඒ සිතේ ශාන්ත භාවයේ වෙනසක් තියෙනවා. කුසල සිතට වඩා ක්‍රියාසිත ශාන්ත. ඒකටත් හේතුව අර කෙලෙස් වල බලපෑම නැති නිසා. කෙලෙස් වල බලපෑම තුළ, ඒ කියන්නේ කෙලෙස්ේ අනුසය කියන එකත් මේ වගේ ෆීල්ඩ් එකක්, අර කර්ම ශක්තිය වගේම. ඒකෙන් මිදෙන්නට බෑ සිතට. ඒ නිසා කුසල සිතෙන් ආරම්මණය රසය වැඩිපුර විඳිනවා ක්‍රියාසිතට වඩා. ඒ කියන්නේ බුත්වා අපගත උප්පන්නේ කියලා අපි කියනවා ඉස්සරහ. ඒ නිසා ඔය විදිහට ඒ මොනවාද එකම සිතක්, ඒ සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත අසංකාරය සසංකාරික ආදී සිතක් තමයි ඒ පහළ වෙන්නේ රහතන් වහන්සේට. ඒවට ක්‍රියාසිත කියලා කියනවා. ක්‍රියාසිත කියන එකේ තේරුම යම් කිසි කෘත්‍යයක් සිදු කරන සිත. කුසල සිතටත් ක්‍රියාසිත කියලා කියන්නට පුළුවන්. කුසල සිතල විතරනේ ඔක්කොම සිතලට ක්‍රියාසිත කියලා කියන්නට පුළුවන්. මොකද හැම සිතකෙම යම් කිසි ක්‍රියාවක් සිද්ධ කරනවා. මානසික හෝ ක්‍රියාවක් හැම සිතක් වුණානේ හැම සිතකින්. හැබැයි ඒ සිත් අතරින් සමහර සිත් ඒ ක්‍රියා කරන සිත් අතරින් දැන් උදාහරණයකට ඒක chart එකක් ලෙස ගහුවොත් ඔන්න ක්‍රියාසිත තමයි හැම සිතක්ම.
හැබැයි ඒ ක්‍රියාසිත අතුරින් සමහර සිත්වල මතු අනිෂ්ට විපාක ඉෂ්ට විපාක ලබා දෙනවා. අනේ ඒවට කියනවා කුසල සිත් කියලා. එවලින් සමහරක් ක්‍රියාව කිරීමට අමතරව සත්තු මරීම ආදී ක්‍රියා කිරීමට අමතරව අනාගතේ අනිෂ්ට විපාක ලබා දෙනවා. ඒකට අකුසල සිත් කියලා. තවත් සිත් වර්ගයක් ඒ රූප දැකීම ආදී ක්‍රියා කිරීමට අමතරව ප්‍රතිසන්දිය ආදී කෘත්‍යයන් කිරීමට අමතරව ඒවා අර පූර්ව කුසල අකුසල සිත්වල කර්ම වේගයෙන් හටගන්නේ. ඒ නිසා ඒවට විපාකය විපාක සිත් කියලා. ඒ කියන්නේ අර කර්මවල පැසෙන අවස්ථාවක්. එතකොට මේ කැටගරි තුනට නැති වෙන අනිත් සියලු සිත්වලට ක්‍රියාසිත කියලා කියනවා. එතකොට ඒ ටික අන්තිමට ක්‍රියාසිත වෙනවා. ඒක 아무තේ නම් දීමක් නෙවෙයි. අර මේ තුනට නොවැටෙන ඔක්කොම ටික ඉතිරි වෙන්නේ ක්‍රියාසිතවල. ඒ කියන්නේ උදාහරණයකට මෙහෙම ගත්තොත් ඒක පැහැදිලි. ඊටාම තියෙනවා කුලකයක් ක්‍රියාසිත කියලා. ඒකෙන් කොටසක් කුසල සිත් වෙනවා. කොටසක් අකුසල සිත් වෙනවා. කොටසක් විපාක සිත් වෙනවා. ඉතිරි ටික ක්‍රියාසිත වෙනවා. ඉතිරි ටික එනිසා ක්‍රියාසිත කියලා වෙනම සිත් කොටසක් නෙවෙයි ගන්නට තියෙන්නේ. ඒතර වෙන්නේ අර ශෝබන යහපත් සිත් ටිකක් තියෙනවා. ඒකෙන් මොනවාද දැන් මේ රහතන් වහන්සේ සම්බන්ධයෙන් කියනකොට කුසල සිත් දැන් අහේතුක ක්‍රියා කියලා සිත් තුනකුත් තියෙනවා. හරි කුමාරි ඒ දැන් යහපත් ක්‍රියා කරන සිතෙන් අපි කර්ම කුසල කර්ම කරනවා. එබඳුම සිතකින් රහත් වෙලත් ඒ කටයුත්ත සිද්ධ කරාම මතු අනාගත විපාකයක් උපදවන ගතියක් ඉතිරි වෙන්නේ නැහැ. ඒක තමයි ක්‍රියාසිත කියලා කියන්නේ. එබලම කියල සහේතුක කාමාවචර ක්‍රියාසිතට සම්පූර්ණයෙන් තණ්හාව නැති කළා වූ මතු කිසි කලෙක සසර නූපදින්නා වූ රහතුන්ට පිම්පව් නැත. ඒ රහත්තුද ලෝකයේ පින්යයි සම්මත වූ පිදී උත්තම් පිදීම දහම් දෙසීම දහම් ඇසීම ආදී සත්ක්‍රියා කෙරෙති. ඒවා කිරීම වශයෙන් රහතුන් කෙරෙහි ඇතිවන සිත් කාමාවචර කුසල සිත්යන්ට සමාන වතුදු සමාන වුණත් කුසලයේසේ මතු විපාක ඉපදවීමේ ශක්තියක් ඒවායේ නැත. එබැවින් ඒවා කුසල් නොවේ. රහතුන්ගේ సంతානයේ ඇතිවන ඒ සිත්වලට ඒ ක්‍රියා සිදු කිරීම මාත්‍රය පමණක් ඇති බැවින් ක්‍රියාසිත්‍යයි කියනු ලැබේ. සහේතුක කාමාවචර ක්‍රියාසිද්ද කාමාවචර කුසල සිත්යෙම අටකි. මොනවද? සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත අසංකාරික සසංකාරික සෝමනස්ස සහගත ඥාන විප්‍රයුක්ත අසංකාරික සසංකාරික උපේක්ඛා සහගත ඥාන සම්ප්‍රයුක්ත අසංකාරික සසංකාරික උපේක්ඛා සහගත ඥාන විප්‍රයුක්ත අසංකාරික සසංකාරික. ඒතර මේ ඥාන විප්‍රයුක්ත භාවයේ එන්නේ මේ අර හුරුවට කෙවල් කරනකොට. ඒක ඥාන සම්ප්‍රයුක්ත විප්‍රයුක්ත භාවයට කර්ම විපාක දැනුම විතරක් නෙවෙයි අවශ්‍ය. දැන් උදාහරණයකට අපිට එහෙම වෙනවා. දැන් අපි සමහරවිට ගාථා පිරිත්යෙන් පාඩම් ගන්න තියෙනවා. ඒතර කියනකොට සමහරවිට හිත වෙන තැනක අපි කියනවා. ඒ හුරුවට කියවෙන. ඒක ඥාන විප්‍රයුක්ත හිතෙන් කියුණා කියලා ගන්න අපි. රහතුන්ටත් එහෙමයි. සමහරලාට අර ලොකු අවධානයකින් තොරව ගාථා කියවෙන ඒවා ප්‍රත්‍යවේක්ෂා කරන වෙන්නට පුළුවන්. ඒතර ඥාන විප්‍රයුක්ත හිතෙන් වෙනවා. බොහෝ දුරට ඔය මොනවාද මං හිතන එකක් ඔය මේ එක කියලා තියෙන සමහර තැන්වල මට මතක හැටියට අර මේ වාසනා ක්ලේශයේ බලපෑමෙන් කටයුතු කරන කොටත් මට මතක හැටියට ඒ කියන්නේ ඥාන විප්‍රයුක්ත සිතෙන් තමයි ඒක සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ වසලයා කතා කරනකොට ඒ කියන්නේ හුරුවට වෙන්නේ ලොකු අවධානයකින් තොරව හුරුවට සිද්ධ වෙනකොට. ඉතින් බුදුරජාණන් වහන්සේට ඥාන විප්‍රයුක්ත මහා ක්‍රියාසිත පහළවන්නේ නැහැ. හැම ක්‍රියාවක්ම ඥාන සම්ප්‍රයුක්තව සම සිද්ධ වෙන්නේ උන්වහන්සේගේ විශිෂ්ට సంతානයේ තියෙන ස්වභාවය. ඉතින් මේ තමයි ක්‍රියාදීරික මේකට අර ක්‍රොස් රෙෆරන්ස් එකක් ලෙස බලන්න මේකෙම තව නිර්වචනයක් තියෙන ඉගෙන ගන්න අයට අහේතුක ක්‍රියාසිත තුන කියලා පිටුව 44 තියෙන එක. අහේතුක ක්‍රියාසිත තුන කියන එක ඒකේ මේ ක්‍රියාසිත හඳුන්වනවා 11 වෙනි පාඩම. විපාක උපදින ස්වභාවයක් නැති යම් කිසි කර්මයක විපාක උපදින ස්වභාවයක් නැති යම් කිසි කර්මයක විපාකත් නොවන සිත්වලට ක්‍රියාසිතයයි කියනු ලැබේ. ඔක දැන් විස්තර කරනවා. යම් කිසි කෘත්‍යයක් සිදු කිරීම හැම සිතකම ස්වභාවයයි. විපාක උපදවන සිත්වලට කුසල් සිත්ත්‍ය අකුසල් සිත්ත්‍ය යන නම් දුන් බැවිනුත් ඒවයින් උපදවන විපාක සිත්වලට විපාක යන නම් දුන් බැවිනුත් ඉතිරිවන සිත් කොටසට ඒ කෘත්‍යයන් සිදු කිරීම වශයෙන් ඇතිවීම නිමිත්ත කොට ඒක නිමිති කරගෙන හේතුයින් ක්‍රියා යන නාමයේ විවහාර කරනු ලැබේ. අහේතුක ක්‍රියා සිත්වලට නම් තබා ඇත්තේද ඒ සිත්වලින් සිදු කරන කෘත්‍යයන්ට අනුව. ඒක අහේතුක සිත් තමයි. ඒකට මතක තියාගන්න මේ හැම සිතකටම ක්‍රියාව සිද්ධ කරන කුසල් අකුසල් විපාකයන් කරාම ක්‍රියාසිත ඉතිරි වෙන ටිකට ක්‍රියා කියලා අපි කියනවා. එතකොට ওই විදිහට තමයි ක්‍රියාසිත 8. දැන් එතකොට අපි කාමාවචර සිත් 54 කතා කරලා ඉවරයි. කාමාවචර කුසල් සිත් 8ය, සහේතුක කාමාවචර විපාක සිත් 8ය, සහේතුක කාමාවචර ක්‍රියාසිත 8යි, කාමාවචර සෝබන සිත් 24. මේ සෝමනස සාගර සිත් 12, උපේක්ඛා සාගර සිත් 12, ඥාන සම්ප්‍රයුක්ත සිත් 12, ඥාන විප්‍රයුක්ත සිත් 12, අසංඛාරික සිත් 12, සසංඛාරික සිත් 12. හැම එකම පැහැදිලි නේ, ඒක හැදුවම තේරෙන්නට ඕනේ. අකුසල් සිත් 12, අහේතුක සිත් 18, කාමවචර සෝබන සිත් 24. මේ තුනට කුසල 8යි, විපාක 8යි, ක්‍රියා 8යි කියන 24ට කියනවා කාම සෝබන කියලා. කාම සෝබන සිත්. කාම සෝබන. කාම කියලා කියන්නේ අපි ඉන්න මේ කාමය කියන අර්ථයෙන් නෙවෙයි, කාම ලෝකයට නැත්නම් කාම තෘෂ්ණාවට අරමුණු වෙන කියන අර්ථයෙන්. කාමවචර ලෝකයේ බොහෝ සෙයින් පහළ වෙන. එතකොට ඒවට කාම සෝබන කියලා කියනවා. කාම සෝබන සිත් 24 කියන 24, කාමාවචර සිත් 54. එතකොට අකුසල 12යි, අහේතුක 18යි, කාම සෝබන 24යි. ඒ කියන්නේ අකුසල සිත් 12යි, අහේතුක සිත් 18යි, කාම සෝබන සිත් 24යි කියන සිත් 54 කියන කාමාවචර සිත් කියලා. කාමාවචර සිත්. ඊට පස්සේ කාම සිත් 50යි, අකුසල් 12යි, කුසල් 8යි. මොකද මේ කාම සෝභන එක කැඩෙනවා පහු. මහා කුසල කුසල් 8යි, විපාක 8යි, ක්‍රියා 8යි. අහේතුක සිත් 18ත් කැඩෙනවා අපි පැත්තෙන් ලියමු. අකුසල විපාක, අකු විපාක 7යි, කුසල විපාක 8යි, ක්‍රියා 3යි.
හරි. දැන් බලමු මේකෙන් තියලා. එතකොට අකුසූ 50යි, අකුසල් 12යි. හරි. අකුසල් 12 හරි. කුසල් 8යි. මෙච්චරයි කුසල් තියෙන්නේ. කුසල් 8කි, විපාක 23කි. බලමු විපාක 23ක් තියෙනවා. අකුසල විපාක කියන්නේ විපාකයක්නේ. අකුසල විපාක. එතකොට අකුසල විපාක 7යි, කුසල විපාකත් විපාකනේ 8යි, 15යි. එතකොට ක්‍රියා ආදාර නැහැ. 15යි. කාම සෝබනේ විපාක 8යි. එතකොට 7යි 8යි 8යි. 7යි 8යි 8යි කියන්නේ 23යි. විපාක 23යි. කුසල 8යි. ඒකත් හරි. ක්‍රියා 12යි. ඉතිරි ටික 11යි ක්‍රියාසිනේ. අහේතුක 3යි, සහේතුක ක්‍රියා 8යි. එතකොට 11. එතන කියන්නේ ක්‍රියාසිත 11කි. මේක ඊටස ගණන් කරන සෝමනස්ස සහගත. ඒක පුළුවන් වෙන්න ඕනේ. දැන් පාඩම් තියෙන තුන සිත් ටික. සෝමනස්ස ගත්තම අලෝ ලෝභ මූලයේ 8ක් තියෙනවා, ද්වේෂ මූලයේ 2ක් තියෙනවා, මෝහ මූලයේ 2ක් තියෙනවා. ලෝභ මූලයේ 8 එන්නේ සෝමනස්ස 4යි, උපේක්ඛා 4යි, ද්වේෂ මූල 2 දෝමනස්සයි, උපේක්ඛා මෝහ මූල 2 උපේක්ඛා සහගතයි. එතකොට වෙන්නේ මොකද්ද? සෝමනස්ස සිත් අකුසලයේ ගත්තම 4යි තියෙන්නේ. ලෝභ මූලයේ 4 තියෙනවා. ලෝභ මූල 4ක් තියෙනවා. අහේතුකවල ගත්තම අකුසල විපාකවල සෝමනස්සයක් තියෙන්න බෑනේ. ඒක තේරුම් ගන්න. අකුසල විපාකයකට සෝමනස්සයක් ලැබෙනවා නම් අකුසලයේ සුඛයක් වෙන්නේ, සැපේ උපදවන සෝමනස්ස කියන්නේ යහපතක් නේ, සැපයක් නේ. අකුසල විපාකවල සෝමනස්ස තියෙන්න බෑ. කුසල විපාකවල තියෙන්න පුළුවන්. හැබැයි සෝමනස්ස ගත්තම තියෙන්නේ සෝමනස්ස සම්තිරණය කියලා හිතක් විතරයි. ඒකෝට අහේතුකවල ඊට පස්සේ එනවා අහේතුක ක්‍රියාසිටවල තියෙනවා හසිතුප්පාදේ කියලා සිතක්. ඒක මතක තියෙනවා. සිත් එක මතක නැත්තම් මේක කරන්න බෑ. අහේතුක හසිතුප්පාදේ කියලා සිතක් තියෙනවා. ඒකෝට අහේතුකවල සෝමනස්ස සිත් 2ක් තියෙනවා. කාම සෝබනවල දැන් පැහැදිලි වෙන්නට ඕනේ. මොකද තිබුණේ සෝමනස්ස උපේක්ඛා ඥාන සම්ප්‍රයුක්ත විප්‍රයුක්ත අසංකාරික සසංකාරික නේද අට අට ආවේ. ඒතරේ හැම එකේම හතරේ පොසිබිලිටි තිබේ. සෝමනස්ස 4යි, උපේක්ඛා 4යි, ඥාන සම්ප්‍රයුක්ත 4යි, විප්‍රයුක්ත 4යි, අසංකාරික සසංකාරික. ඔය එක හැම එකේම මේ මේ ඒ ෆෝමියුලා එකක් තිබුණේ. එතකොට කුසලයේ සෝමනස්ස 4ක් තියෙනවා, අකු විපාකයේ 4ක් තියෙනවා, ක්‍රියාවේ 4ක් තියෙනවා. 12ක් වෙනවා. ඒක කාම සෝබන 12යි. ඒතර ගත්තම මෙතන 14යි 18යි. ඔක තමයි කියන්නේ සෝමනස්ස සිත් 18යි කියලා. උපේක්ඛා සාගත සිත් 32යි කියලා කියනවා. ඒකට මොන විදිහට ඉන්නට ඕනේ? අකුසලයේ ගත්තම ලෝභ මූලයේ 4ක් තිබුණා උපේක්ඛා. හරි. සෝමනස් හතරයි උපේක්ඛා හතරයි. ඒ කියන්නේ සෝමනස් සහගත දිට්ඨිගත සම්ප්‍රිත කුසලයේ වගේම අසංකාරික සංකාරික. සෝමනස් සහගත දිට්ඨිගත විප්‍රයුක්ත අසංකාරික සංකාරික. උපේක්ඛා සහගත දිට්ඨිගත සම්ප්‍රයුක්ත අසංකාරික සංකාරික. උපේක්ඛා සහගත දිට්ඨිගත විප්‍රයුක්ත අසංකාරික සංකාරික. එතකොට උපේක්ඛා හතරක් තිබුණා එතනින්. ද්වේෂ මූලය දෝමනස්සමනේ. ඒක මත තියෙනට ඕනේ. මෝහ මූල දෙකම උපේක්ඛා. එතකොට එතන 6යි. අකුසලයේ 6ක් තියෙන උපේක්ඛා. හරිනේ. තාම සෝබනේ ගත්තම් පැහැදිලි සෝමනස්සේ 12යි නම් උපෙක්කත් 12යි දෙපැත්තට. අහේතුකේ ගත්තම ගණන් කරන්නට ඕන. අහේතුකේදී අකුසල විපාකවල ගත්තම 7න් දුක්ඛ සහගත කාය විඥාන ඇයින් කරාම ඉතිරි 6ම උපෙක්ඛා සහගතයි. සෝමනස්ස නැහැ ඒක. සුඛ සහගත දුක්ඛ සහගත කාය විඥාන ඇයි ඉතිරි උපෙක්ඛා සහගතයි. අහේතුක කුසල විපාක ගත්තත් මන්දේන අහේතුක කුසල විපාක ගත්තත් එතනත් අටක් තිබුණා. අටෙන් සුඛ සහගත කාය විඥානය කියලා එකක් යනවා. ඒක සුඛය. සෝමනස්ස සම්තිරණය කියන එක අපි ගත්ත උඩට රේදික ගියම හයක් තියෙන උපේක්ඛා සහගත. චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, ජීවා විඥාන, උපේක්ඛා සම්පටිච්ඡන, උපේක්ඛා සම්තිරණය කියලා හයයි. ඒතොර එතනත් අකුසල විපාකෙත් හයයි, කුසල විපාකෙත් හයයි, 12යි. අහේතුක ක්‍රියාවල පංචද්වාරා වජ්ජනය මනෝද්වාරජක සිද්දක. සෝමනස හසිතුප්පාදේ සෝමනස කුඩේ දර 2යි 6යි 6යි 2යි 14යි. එතකොට 14ක් තියෙනවා. එතකොට ඔක්කොම කී දෙන්නේ 6යි 4යි 20යි 14යි 20යි 32යි. ඒක තමයි 32 කියලා සෝමනස කියලා තියෙන්නේ. උපේක්ඛා සාගත සිත් 32කි. දෝමනස සාගත සිත් 2කි. හරිද? ද්වේෂ මූල සිත් 2. මෙතන අකුසල විපාක. ද්වේෂ මූල සිත් දෝමනස තියෙන එච්චරයි. සිත් 2යි. සුඛ සාගත සිත් ඒක තියෙන 1යි. අර කුසල විපාකවල තිබුණා හේතුක කුසල විපාකවල සුඛ සහගත කාය විඥානය කියලා ඒ සිත. දුක්ඛ සහගත කා දුක්ඛ සහගත සිත් තියෙන අකුසල විපාකවල තියෙනවා දුක්ඛ සහගත කාය විඥානය. ඒකයි. ඒක පුළුවන් වෙන්නට ඕනේ. ඒක පින්නට ඇත්තටම මම මේක ටිකක් ඉක්මනට කරේ. මේක සිත් ටික පුළුවන් වෙන්නට ඕනේ. පාඩම් තියෙන්නට ඕනේ. එහෙනම් දැන්ම පාඩම් කරගත්තොත් ඊළඟට කරන් යනකොට ලේසි වෙනවා. මේ පිළිවෙලට පාඩම් වෙන්නට ඕනේ. මේක හරියට කරනවා නම් මේ පොතර අනුව කරනවා. ධම්ම සංගණයේ තියෙන වෙන පිළිවෙලක්. නමුත් අපි ධර්මාත සංග්‍රහය අනුව කරනවා නම් මේ පිළිවෙලට පාඩම් තියෙන්නට ඕනේ. තවත් ලේසි වෙන්න. එහෙනම් අසංකාරික සිත් 17යි, අසංකාරික සිත් 27යි, සසංකාරික 17යි. ඒක හැද්දා තියෙන්නේ. ඒකත් අපි එහෙනම් කෙටියෙන් කරලා යමු. ලෝභ මූලයේ ගත්තම අසංකාරික 4ක් තියෙන්නට ඕනේ. අසංකාරික 4යි, සසංකාරික 4යි. එහෙම තිබුණේ. සෝමනස්ස 4යි, දෝමන උපේක්ඛා 4යි. දිට්ඨිගත සම්ප්‍රයුක්ත 4යි විප්‍රයුක්ත 4යි අසංකාරික සංගතර 4ක් තිබුණා. දෝමනස්සේ තිබුණා ද්වේෂ මූලයේ තිබුණා දෝමනස්ස සහගත පටිඝ සම්ප්‍රයුක්ත අසංකාරික දෝමනස්ස සහගත පටිඝ සම්ප්‍රයුක්ත සසංකාරික. ඒතර අසංකාරික එකයි සංකාරික. එතකොට මෝහ මූල සිත් දෙකම අසංකාරික කියලා ගන්නට ඕන. එතකොට අසංකාරික පැත්තේ ලෝභ මූලයේ 4ක් තියෙනවා, ද්වේෂ මූලයේ 1ක් තියෙනවා, මෝහ මූලයේ 2යි. එතකොට 7ක් තියෙනවා. අකුසල සිත් වලින් 7ක් අසංකාරිකයි 5ක් ඉතිරි 5 සසංකාරිකයි. සසං. අහේතුක සිත් 18ම අපි සාමාන්‍යයෙන් සලකන්නේ අසංකාරික කියලා. පසුබැසීමක තොරව හටගන්න නිසා. ඒකේ සසංකාරික ක්‍රමයේ ඇහිඳෙන ක්‍රමයක් තියෙනවා. ඒක අපි මෙතන සලකන්නේ නැහැ. කාමසෝබනේ අර හරිනේ උපේක්ඛා 12යි, සෝමනස 12යි, ඥාන සම්ප්‍රයුක්ත 12යි, ඥාන විප්‍රයුක්ත 12යි. එහෙම තිබුණේ. අසංකාරිකත් එහෙම දෙකට බෙදලා යන්නේ. අසංකාරික 12යි සසංකාරික 12යි. දැන් හිතට පැහැදිලි. ඒතර අසංකාරික බැලුවම 7යි මෙතන 18ම තියෙනවා. 25යි 25යි 12යි 37යි. සසංකාරික බැලුවම 5යි මෙතන නෑ 12යි 17යි. ඒතර 37යි 17යි කියලා කියනවා. මේ සිත් ගන්න මතක තබා ගන්න. මතක තබා නොගත හොත් ඉදිරියට කරදර විය හැක කියලා තියෙනවා. මේ පාඩම ඉගෙන ගන්න. ඉගෙන පොතේ ඉගෙනගෙන හරියට කරගන්න බැරි වෙන නිසා. ඒතර ඔය තමයි මොනවාද අහේතුක මහා විපාක සහ මහා ක්‍රියාසිත්තුල විවරණය. ඊට පස්සේ සතිය අපි වැඩගත් පාඩමකට එනවා. ඊළඟ මාසේ ඇත්තටම රූපාවචිත පසලොස කියන එකට රූපාවචර විපාකසිත ක්‍රියාත් බලමු අපි ඔක්කොම එක දවසේ කරන්න පුළුවන් වෙයි. ඉතින් වැඩගත් පාඩමක් රූපාවචර ධානයේ කියන වැඩගත් මාතෘකාවට අපි ප්‍රවේශ වෙනවා. ඊට පස්සේ අරූපාවචර සිත් 12ක් කතා කරනවා. ඒක නම් ටිකක් විස්තර කරන්න තියෙනවා. අරූපාවචර ධානය කියන එක ලෝකෝත්තර සිත් කතා කරාම අපිට පළවෙනි පරිච්ඡේදේ ඉවර කරන්නට පුළුවන් වෙනවා. හොඳයි එහෙනම් මම දේශනාව අවසන් කරනවා. ප්‍රශ්න අහන්නට අවස්ථාව ලබා දෙන්න. ඒක සම්මයි
සම්මහස මාසිකාවෙන් ටිකක් පිට නමුත් විපාක ගැනම තමයි
මෙහෙමයි ඉතින් ථේරවාදයට අන්තරා භවය කියලා එකක් නැහැ. අන්තරා භවය කියන සංකල්පය එක විස්තර කරන්නේ සත්වයා දැන් මිය ගියාට කයින් සම්පූර්ණයෙන් මිය යන්නේ නැහැ. මොකදයි තර්කයේ දන්නේ. සම්පූර්ණයෙන් මිය යන්නේ නැහැ. ඒතර යාගේ කර්මජ රූප බලංගොඩ නායකාමඳුර කියන විදිහට කර්මජ රූප සහ චිත්තජ රූප ටික ශරීරයෙන් එළියට එනවා. ඒක තමයි ඇස්ට්‍රල් බොඩි කියලා උනාස කියන්නේ. මනෝකාය කියලා උනාස ඒක පරිශන කරලා තියෙන්නේ. චිත්ත ප්‍රවාහය දිගටම යනවා. ඒතර ඒකට හේතුව යාට කර්මය ඉදිරිපත් වෙනවා ප්‍රතිසන්දි ගන්න. ඒක සුදුසු තැන හැදිලා නැත්තම් සුදුසු මෞකසෝ වටේව එතකොට එයා කාලයක් වාසය කරනවා මේ ශරීරයත් එක්ක මේ මේ ඇස්ට්‍රල් බොඩි සියුම් ශරීර මේ රූපය හා සමාන රූපයක තමයි වාසය කරන්නේ. ඒක නම උප්පත්තියක් නෙවෙයි. නම උප්පත්තියයි මේ කියන්නේ උදාහරණයකට භාගයට මැරිලා වගේ කියන්නේ. මේ කයෙන් මැරිලා නමුත් එයා නවත උප්පත්තිය ලැබල නැහැ. ඒතර ඒ අතරතුර කාලය තමයි අන්තරා භවය කියන සංකල්පය. හරිද? අන්තරා භවය කියන සංකල්පය. මේක ප්‍රතික්ෂේප කරනවා ථේරවාදයේ කියන එක. ඒක උචි නැහැ ඒකට. මොකද හේතුව කතා වස්තුවෙත් ඔය කතා වෙලා අන්තරා භවය තුන 6 වෙනි භවයක් තියෙනට ඕනේ 5යි තියෙන්නේ ගති 5යි ගති 6ක් වෙන්නට ඕන වගේ ලොකු කතා ප්‍රවෘත්තියක් ගිහිල්ලා මේක ප්‍රතික්ෂේප කරනවා. එතකොට උන්වහන්සේලාගේ අදහස තමයි තර්කයේ තමයි. දැන් යම්කිසි කර්මයක් ඉදිරිපත් වුණා නම් ඒ කර්මයට සරිලන තැනක උපදින්නට ඕනේ. ඒ තැන සුදුසුලා සකස් වෙලා නැත්නම් ඒකට සුදුසු තැනක් නැත්නම් එයා ඒ කාලේ ඉඳලා යම්කිසිනක ප්‍රතිසන්දි අරගන්නවා. ඔක තමයි තර්කය. එතකොට ථේරවාදීන්ගෙන් අහුවම ඒක කොහොමද එහෙම දැන් ථේරවාදයට චුතියට අනතුරු ප්‍රතිසන්දි සිද්ධ වෙන්නට ඕන. හරි චුතිරාද ප්‍රති. එතකොට චුතිරාද ප්‍රතිසන්දි වෙන්නට ඕන. ඒක අන්තරා කාලයක් නැහැ. අලුත් ප්‍රතිසන්දිය සිද්ධ වෙනවා. මේ මේ කයෙන් අපේ ඇස්ට්‍රල් බොඩියක් එළියට යන කතාව මොනවත් නැහැ ථේරවාදයට. මේ කය අතහරිනවා කියලා කියන්නේ මේකේ අවසාන සිතට ඉදු දෙනවා. තව අලුත් සිතක් මේ પરම්පරාවට සම්බන්ධව කොහේරි හටගන්නට ඕන. එතකොට දැන් කර්මයක් නිසානේ මේක හටගන්නට ඕනේ. එතකොට දැන් ප්‍රශ්නේ එන එක තමයි ථේරවාදිනේ ප්‍රශ්නේ තමයි. ඉදිරිපත් වෙන මොකක් හරි කර්මයක්. මොකද කර්මයේ ඉදිරිපත් වෙන්නේ කවුද කින්ද මන්ද තොරතුරු බල්ල නෙවෙයිනේ. අපිට පුළුවන් කුසලයක් මතු කරගන්න, කුසලයක් මතු කරගන්න එක එක විදිහට දැන් මේ මේ තියෙන කන්ඩිෂන් වල කර්ම ඉදිරිපත් වෙන්නේ ඉදිරියට තියෙන තැන් බල්ලා මේ මව් කුසක් සූදානම් නැහැ නිසා දිව්‍ය ලෝකේ කර්ම එහෙම ඉදිරිපත් වීමක් නැහැ. ඒතර කර්මයක් ඉදිරිය. ඒතර තරකේ තමයි අහන ප්‍රශ්නේ තමයි මේ මේ කර්මයට යම් කන්ඩිෂන් එකක් තනක් තත්වයක් තියෙන එකට ගැළපෙන එකක් තනක් නැතිනම් කොහොමද ප්‍රතිසන්දිය දෙන්නේ? ඒතකොට තමයි එන තරකය හරියට අපි කෝට්ටක් උඩ දැම්මොත් කොහි හරි වැටෙන්නා වගේ පොළවේ. ඉතින් කොහි හරි තැනක සුදුසු තැන හම්බ වෙනවා යාට. එතකොට ඒක තවත් මම ලිහි මේ මේ මොකද්ද ථේරවාදී පැත්තෙන් ජස්ටිෆයි කරලා කතා කරොත් ඒක 100%ක් කන්ඩිෂන්ස් මැච් වුණේ නැත. දැන් උදාහරණයකට මේ කර්මයට ගත්තා ලොකු ෆැසට්ස් ගොඩක් තියෙනවා. ඒකේ පැතිකඩ දෙනවා. ඒ කර්මය යනවා මේ 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 ලක්ෂණ තියෙන්න ඕනේ ප්‍රතිසන්දියට කියලා. තවත් උපස්තම්භක කර්මත් එනවා. උපපීලක කර්මත් එනවා. එතකොට ඒ ඔක්කොම ඇවිල්ලා තමයි ප්‍රතිසන්දි තියෙන හරි සංකීර්ණයි මේ ප්‍රතිසන්දි සිද්ධ වෙන අවස්ථාව කියන එක. ඒ නිසා සමහරලාට සුගතියක් වෙන්න පුළුවන් කෙනෙක්ට සසරදී සිල්වතෙට්ට පහර දීපු නිසා මූණෙක් ස්කා එකක් එක්ක උපදිනවා වෙන්න පුළුවන්. එහෙම වෙන්න පුළුවන්. හරිනේ. ඊට පස්සේ නැත්තම් මොකක් හරි ප්‍රතිසන් මේකක් නිසා පොඩි අතේ දෝෂයක් තියෙන්න පුළුවන්. යා සසරදී ආවුඩක් කරපු නිසා. නැත්තම් කුසලයේ මල් පහන් පූජා කිරීමේ කුසලෙන් උප්පත්ති ලැබුවා. බෝධිසත්වයන්ට ඕක උනානේ දැන් උදා බෝධිසත්වයන්ගේ උප්පත්ති සිද්ධ වෙන්නේ මෛත්‍රී පූර්වාංගම කුසලයේකින්. මෛත්‍රී පූර්වාංගම. ඒක මං හිතන් හිටියේ දානමය කියලා ඉස්සර. නමුත් ඒක මාත්‍රි පූර්වාංගය තමයි කියලා දෙන්නේ. ඒක ඒතර සමහරු අදහස් කරනවා ඒක මෛත්‍රී උපචාර මට්ටම වෙන්න බැරිද දයාවක් කියලා. කොහොම හරි කමන්නේ මෛත්‍රී පූර්වාංගම කුසලයේකින් උප්පත්ති ලැබුණා. හැබැයි උන්වහන්සේගේ මහා පුරුෂ ලක්ෂණ එන්නේ ලක්කන සූත්‍රයෙන් වෙන 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 කුසල් කරපු නිසා. එතකොට එකම ප්‍රතිසන්දියට දැන් ලොකු එක කුසල කර්ම අකුසල කර්ම බලපාලා තමයි ප්‍රතිසන්දිය සකස් වෙලා තියෙන්නේ. ඉතින් එතකොට මේ දැන් හරි උපස්තම්භක කර්ම නම් මොන හරි කරන්න පුළුවන් නේ. හැබැයි සමහර උපස්තම්භක කර්ම තියෙනවා ධනවත් තැනකට අරන් යන්න තියෙනවා. ඒක සූත්‍රයේ මේ කියන්නේ අපි ප්‍රධානම අටුවාවේ වෙනවා ඒ කතාව. ඒ කියන්නේ අකුසල කර්මයක් අවකාශ ලැබනකොට කුසල කර්මයක් අරන් ගිහලා එයා දැන් අකුසල කර්මෙන් ඇතෙක් කරනවා. නමුත් කුසල කර්මෙන් කැලේ ඇතෙක් කරන්නේ නැතුව රජුරුවන්ගේ මාලිගාව ඇතෙක් කරනවා. එතකොට සැපට ඉන්න පුළුවන්. ඉතින් ඒ වගේ ඔකේ හරි සංකීර්ණ මාත්‍රකාවක කර්මය කියලා කියන්නේ. මේ හැම එකක්ම වැඩ කරන්න පටන් ගන්න පුළුවන්. එතකොට ප්‍රශ්නේ කියන්නේ මේ වගේ තැනකට සුදුසු තැනක් තිබුණ නැත්නම් කොහොමද වැඩ කරන්නේ කියලා අහන ප්‍රශ්නේ. එතකොට තේරවාදී පැත්තෙන් උත්තරයක් දෙන්න පුළුවන් පැහැදිලිවම. ඉතින් ඒ සියලුම 100%ක් සටිස්ෆයි කරන්න අවශ්‍ය නැහැ. ඉතින් යම් මට්ටමක එකක් හම් වෙනවා. ඒ කියන්නේ උදාහරණයකට අපි හිතමුකෝ හයිපොතටිකලි අහන ප්‍රශ්නේ එකයි ධනවත් පවුලක උපදින්න තමයි කර්මයේ තියෙන්නේ. හිතන්නකෝ ලෝකේ මොන හරි හයිපොතටිකලි ධනවත් දැන් මෙහෙම හිතන සම්මා දිට්ඨික ධනවත් පවුලක උපදින. ඒතකොට දැන් සම්මා දිට්ඨික ධනවත් මව්රු ටික සූදානම් නැත්නම් ගැබ් එකගෙන නැත්නම් ඒ කියන්නේ ගැබ ගන්න සූදානම් කර නැත්නම් මොකක් හරි. ඒතකොට කොහෙද උපදින්නේ? ඒතකොට යා ඒතකොට මිත්‍යා දෘෂ්ටික ධනවත් පවුලකට යන්නේ. එහෙම නැත්නම් සම්මා දිට්ඨිය නම් වඩා ඉන්ටරෙස්ටිං උනේ. එහෙනම් සම්මා දිට්ඨික මධ්‍යම පවුලකට යන්නේ. ඒතකොට ඒ වගේ මොකක් හරි කම්ප්‍රොමයිසින් එකක් වෙන්න වෙනවා එහෙම උනොත්. ඉතින් හයිපොතටිකලි සිනාරියක් ආවොත් ප්‍රශ්නේ හා නේද? නෑ එහෙම නෙවෙයි අනිවාර්යෙන් ධනවත්මාවක් සූදානම්ෙන් ඉන්නවමයි කියලා කෙනෙක් තර්කයක් ගන්න පුළුවන්. දැන් උදාහරණයකට අපි හිතමුකෝ එක ආත්ම භාවයක් වෙන බෝධිසත්වයන්ගේ රටවල් පහක් මහාන වෙනවා. රටවල් පහක් අවස්ථා පහකදී වෙන මහා සමාගම් පහේදී. එතකොට ඒ රටක උප්පත්තිය ලබන්න හිටපු මිනිස්සෙක් හිටියොත් දැන් මිනිස්සු මහාන වෙලා නෝනලා මහාන වෙලා ඉතින් සමහර අය ගොඩක් අය බ්‍රහ්මචාරී වෙලා ඉතින් සමහර අය උපස්ථාන කරගෙනත් හිටියා. තරේ සුදුසු සමහරලාට very extreme levels වලදී මේ 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 ඒ 100%ක් මැච් වෙන තැන් එන්නේ නැතිලා. ඉතින් මගේ පෞද්ගලික ඉරන් ඉතින් එහෙම කර්මයක් ඉදිරිපත් වුණාම 100%ක් අනිවාර්යෙන් ගොඩක් අවස්ථාවල මැච් වෙන්නේ නැතුව ඇති කියලා. ඒ කියන්නේ උදාහරණ අපේ වුණත් දැන් ඉදිරිපත් වෙච්ච කර්මයටම suitable birth එකද හම්ුණේ කියලා අහුවොත් සමහර විට ඒකේ තව තව වෙන වෙන දේවල් වෙන්න තිබුණා. ඉතින් ඊ අපිට ලැබිච්ච උපත්ති ලැබිච්ච මව්පියෝරු වෙන්න පුළුවන් ප්‍රදේශය වෙන්න. ඒවත් අනුව ඒකට සරිලන උපත්තියක් ලැබුණා මිසක් ඒ ඉදිරිපත් වෙච්ච කර්මයේ 100%ක් අංග සම්පූර්ණ වෙච්ච ප්‍රතිසන්දියක්ද ලැබුණේ පරිසර සාධක ඔක්කොම ටික ඇහුවොත් එහෙම නොවෙනව වෙන්න පුළුවන්. ඒක අමුතුවෙන්. එතකොට ඒ ගොඩක් වෙලාවට ඒ 100% ඒතර එක පැත්තකට තර්කයේ බැලුවම පේන්නේ 100%ක් මැච් වෙන එක ලැබෙන එක හරි රෑ වෙන්නට. ගොඩක් වෙලාවට 85%ක් 90%ක් නේ 70%ක් ඒ වගේ තමයි. ඒ කියන්නේ ඒ කර්මයේ තියෙන කන්ඩිෂන්ස් මීට් වෙන ප්‍රතිසන්දියක් නැත්තම් මව් කුසක් හෝ තනක් පත්‍ය ලැබෙන කඩුව නේද? ඒ නිසා අර තේරවාදයේ කෝණයෙන් ඒකට උත්තරයක් ගන්න පුළුවන්. මේ පැහැදිලියම ඒ කන්ඩිෂන්ස් 100%ක් මීට් වෙන්න අවශ්‍ය නැහැ කියලා. ඉතින් ඔගේ අර එක්ස්ට්‍රීම්ම තම තමයි. දැන් උදාහරණයකට හිතන්නකෝ මව්වරු මුළු ලෝකෙම මව්වරු එදාට මොකක්වත් සුදුසු සූදානම් නැහැ ඒකට. ඒකට සුගති මනුලෝ උපදින්න කර්මයක් ආවොත් කොහෙද වෙන පිටසක් වල උපදින්නට ඕනේ. එව නැත්තම් මොකක් හරි මොනවාද දෙවිය තලයක උපදින්නට වෙනවද? අන්න ඔය වගේ නිකන් අර අපිට හයිපොතටිකලි කතා අදලා කතරලා ඔය ප්‍රශ්නේ හිර කරන්නට පුළුවන්. එම් පුරම් බවක් තියෙනවා. මම නැහැ කියන්නේ. ඉතින් කොහොම හරි ඉතින් තේරවාදයේ හැටියට එහෙම අන්තරාභව කියලා එකක් නැහැ. මරණින් මත්තේ ප්‍රතිසන්දිය සිද්ධ වෙනකොට දැන් අපි තුමු දැන් අර ආහසේ ඉන්න දැන් සමහර කතාවල තියෙනවානේ ආහසේ කාලයක් හිටියා ශ්‍රීමා බෝධිය ගාවට ගියා අම්මා දැක්කා ඊට පස්සේ ප්‍රති එහෙම වුණා කියලා හිතමුකෝ අපි කියමුකෝ ඒක ජස්ටිෆයි ඒක ඇත්තම වුණ දෙයක් කියලා. එහෙම ගත්තා තේරවාදයේ හැටියට අර කෙනාගේ ඉන්ටර්මීඩියට් ස්ටේජ් එකක් නෙවෙයි. දැන් උදාහරණ මම මැරිලා ගිහිල්ලා මේ දැන් උදාහරණ මගේ ප්‍රතිසන්දිදායක කර්මයක් තියෙනවානේ අර අන්තරා භවයේදී මේ ප්‍රතිසන්දිදායක කර්මයම තමයි කන්ටිනියු වෙන්නේ. ඒ භවංශි ප්‍රවාහය එකමයි. ඒකයි එතන තියෙන වෙනස. ඒ කියන්නේ චුතියක් වෙලා නැහැ. මේ කය අතහැරියට සැබෑ චුතිය වෙලා නැහැ. තාම ඒ භවංග සම්තති. ඒ කර්මයේම විපාක තමයි යන්නේ තාම. ඒ කර්මයේ විපාකය. ඒ කියන්නේ ප්‍රතිසන්දියක්. අපි දැන් යම් ජීවිතයක ප්‍රතිසන්දි ගත්තම ඒ කර්මයේනේ මුළු භවයේ පුරාටම වැඩ කරන්නේ. ජීවත් කරන භවංග සිත් ඇති කරවන්නේ. එතකොට අන්තරාභව කතාවේදී ඒ ඇස්ට්‍රල් බොඩි එකේ හටගන්නේ ඒ කර්මයෙන්ම හටගත්ත භවංගසිත. ඒ කියන්නේ චුතියක් වෙලා නැහැ තාම. කයෙන් ඇස්ට්‍රල් බොඩි එක වෙන්නුනාට අර ප්‍රතිසන්දිය දීපු කර්මයෙන්ම තමයි තාම භවංගසිත ඇති කරවන්නේ. එතනින් චුත වෙනකොට තමයි සැබෑ මරණය සිද්ධ වෙන්නේ. අන්තරාභවය කියන්නේ එහෙම එකක්. ඒ කියන්නේ මේ
අන්තරාභවය කියන එක සම්පින්න පුළුවන් ඔය විදිහට.
ඒ වාදය මං කියන්නේ ඉතින් ඒ කියන්නේ ඒ වාදයේ හැටියට එහෙමයි. ඒ වාදයේ හැටියට එයා මැරිලා නැහැ තාම. එතකොට ඒ කර්මයේම තමයි කන්ටිනියු වෙන්නේ. ඒ ජීවිතේම තමයි තාම කන්ටිනියු වෙන්නේ. ඒ ප්‍රතිසන්දිදායක කර්ම එකමයි. තේරවාදී හැටියට එහෙම නෙවෙයි. ඇස්ට්‍රල් බෝඩ් එක අපි හිතමුකෝ ඇස්ට්‍රල් බෝඩ් ජයසිම බෝධිය ගාවට ගිහිල්ලා අම්මා කෙනෙක් තෝරගෙන හරි උනා කියලා උදාහරණයකට මම එහෙම ඒ කතා තියෙනවා ඒවා අපි හරි කියලා උපකල්පනය කරොත් ඒ කතාවේදී ඒ අහසේ ඉන්න ආත්ම භාවය අලුත් කර්මයකින් ලැබු ප්‍රතිසන්දියක්. ඔතනයි වෙනසදී. ඒක අලුත් කර්මයකින් ලැබු ප්‍රතිසන්දියක්. ඒක උදාහරණයකට දැන් දැන් අරකෙදි වෙන්නේ අපි තුමු කර්මය එක මේ කර්මයෙන් තමයි ප්‍රතිසන්දිය ගත්තේ. ඒකෙන්මනේ භවංග සිත් ඇති කරවන්නේ. එතන මෙන්න මෙතන තමයි මෙයාගේ බොඩි එක ශරීරය මියනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? මේ කර්මයෙන්ම තමයි මේ තාම කන්ටිනියු කරන්නේ. එතන මෙතනදි තමයි යා මේ දැන් ඇස්ට්‍රල් බොඩි එකක් තියෙන්නේ. දැන් ඉතන මොකද කියන්නේ? ඇස්ට්‍රල් බොඩි මොකද කියන්නේ? මනෝකාය. මනෝකායෙන් තමයි යන්නේ.
මනෝකාය.
හරි. මනෝකායෙන් ඉන්නවා. එතකොට දැන් මෙතන චුතිය සිද්ධ වෙනවා. දැන් ඊළඟ ප්‍රතිසන්දිය යාගේ සිද්ධවන්නේ කර්මයේ දෙකෙන්. මේ කර්මය දැන් ඔන්න තමයි ප්‍රතිසන්දිය සිද්ධවන්නේ. හරිනේ. මෙතන තමයි සෙකන්ඩ් ලයිෆ්. මේක ෆස්ට් ලයිෆ්. එතන මේ තමයි අන්තරාභවය. ශරීරේ මැරිලා මනෝකයෙන් ජීවත් වෙනවා. ඔක තමයි උතර කියන්නේ. එතකොට තේරවාදී විස්තරයේදී අපි හිතමුකෝ දැන් අපි දැන් උදාහරණයකට මෙතන දැන් ඔය කියන්නේ මෙහෙම දැන් පෙර භවයේ ගැන කියනකොට මිනිස්සෙක් වෙලා හිටියා. දැන් ඔන්න අහසේ හිටියා. හරිනේ? මෙන්න තව මිනිස්සෙක් වුණා. හරිනේ? දැන් මේ සිද්ධිය වුණා නම් අපේ තේරවාදී විවරණය මෙහෙමයි වෙන්නේ. තේරවාදී හැටියට වෙන්නේ ඔන්න කර්මය එක ප්‍රතිසන්දි ගත්තා. ඔන්න භවංග චුත් මෙවත් හටගත්තා. ශරීරය මියයයි කියලා කියන්නේ පුද්ගලයා මිය යනවා. එතකොට මෙතනදි වෙන්නේ කර්මය කර්මය දෙක මෙන්න ප්‍රතිසන්දියක් දෙනවා. ඊට පස්සේ මෙතනදී චුත වෙලා කර්මය අපි කොම්බයිට් හරි කර්මය තුන තමයි මේ මනුෂ්‍ය ප්‍රතිසන්දිය. එතන මෙතන මනුෂ්‍යමයා මෙතනත් මනුෂ්‍ය මෙතන අහස හිටපු එක තවත් අමනුෂ්‍ය ජීවිතයක්. මේකේතර වන් ලයිෆ් tool second life third life මේක හැටියට මේක first life මේක second life මේක intermediate stage එක. ඔක තමයි වෙනස තියෙන්නේ. හරිනේ? එතකොට මේ දෙකේ වෙනස තමයි මෙතන base භවංගසිත එකම කර්මයකින් උපදවන්නේ තාම. එතන මෙයා මැරිලා නැහැ මේ කතාවේ හැටියට. මෙතන තේරවාදී හැටියට මෙයා මැරිලා මෙතන. මේ අලුත් භවයක් මේක. එතන අර කට්ටිය කතාව තමයි මේ තමයි අන්තරා භවය. මේ තමයි intermediate stage එක. ශරීරේ මැරිලා චිත්ත ප්‍රවාහය තාම ප්‍රතිසන්දි දීපු කර්මයෙන්ම කන්ටිනියු වෙනවා. ඕක තමයි අන්තරාභවාදය කියලා කියන්නේ. හරිනේ? එතකොට තේරවාදී හැටියට මෙහෙම කියන්නේ. මොකද හේතුව දැන් ඔගේ සංකීර්ණ ප්‍රශ්න ගොඩක් එනවා. දැන් උදාහරණයකට දැන් තව ප්‍රශ්නයක් එන්න පුළුවන් එකක් තමයි මේ කර්ම ශක්තිය අපි දුමු හරි ශරීරේ මිය ගියා කර්ම ශක්තිය තාම තියෙන්න[:පෑ] මේ කන්ටිනියු වෙන කර්ම ශක්තියක් නැති වුණොත්. කර්ම ශක්තියත් නැති වෙලා ශරීරයත් මිය ගියොත් අන්තරාභවයකට එන්න බෑ තේරවාදී හැටියට. මොකද හේතුව කර්ම ශක්තිය නැති වෙලා නම් ඒ කර්ම ශක්තිය බෑ තව භවංසිත උපදවන්න තව. ඒතොර කර්මක්ෂේ මරණයක් වුණා. එහෙම කියන්නේ එහෙම තේර මේ අන්තරාභවය. කර්මක්ෂේ මරණයක් වුණොත් අන්තරාභවයක් තියෙන්නට බෑ යාට. මොකද හේතුව මේකේ හැටියට ඒ කර්මයෙන්ම තමයි භවංසිත උපදවන්නේ. ඒ නිසා ඔය අන්තරාභවවාදයට සංකීර්ණ තර්ක ඉදිරිපත් කරන්නට පුළුවන්. ඒකට විරුද්ධව ඉතින් ඕක ඉතින් මහායාන ආදී තවත් මහායාන කියන්නේ තවත් බෞද්ධ නිකායවල මේ අන්තරාභවවාදේ දැඩිව පිළිගන්නවා කට්ටිය. දැඩිව කියන්නේ ඒක ලොකුට කතා වෙන එක. ඔය ටිබෙට් මේවල හැම ලොකුට තියෙන එක. තේරවාදයේ හැටියට එහෙම එකක් නැහැ. ඊළඟ භවය අලුත් ඊළඟ ප්‍රතිසන්දිය තවත් කර්මයකින් සිද්ධ වෙච්ච ප්‍රතිසන්දිය. හොඳයි අපි අවසන් කරමු. අද දවසේදී ධර්මදේශනාව සඳහා බැතිබර අනුග්‍රහය සිදු කරන්නේ සෝභා මඩවල සහ සම්පත් පෙරේරා දෙමව්පියන් විසින්. සිහස් මන්දිල් රෙවෝන් පෙරේරා පුතුගේ 6 වෙනි උපන්දිනය නිමිති කරගෙන පුතුට නිදුක් නිරෝගී සුව දීර්ඝායු සම්පත් ප්‍රාර්ථනා කිරීමට සහ රෙවෝන් පුතුගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වීමටත් බුදුදහමට ලැබිව තම ජීවිතයේ ගොඩනගා ගැනීමටත් මේ උතුම් පින්කම හේතු වාසනා වේවා කියලා ආශිර්වාද කරන දිමාපිය දෙනා ඊටම වටිනා ආශිර්වාදයක්. ඉතින් මේ රෙවෝන් දරුවාට ඒ කුඩා දරුවාගේ ජීවිතය නිදුක් නිරෝගී සුව දීර්ඝායු සම්පත් අභිවර්ධනය වේලා ඒ ලොකු මහත් වෙනකොට ඉතින් ධර්මයට ලැබිව දිමාපියන් අනුගමනය කරමින් ඒ හොඳ දරුවෙක් ලෙස සමාජයට එකතු වන්නට ගත කාලය ගත කරන්නට සියලු ශක්තිය ධෛර්ය වාසනාව රත්නත්‍රය ආශිර්වාද නුවඩුව ලැබේවා කියලා මම ආශිර්වාද කරනවා. ඊට පස්සේ සක්දෙවිඳුන් සතරවරම් දෙවිවරුන් අල්පේ ශාක්‍ය මහේ ශාක්‍ය දෙවිවරුන් සහ බ්‍රහ්මයන්ට මේ කුසල අනුමෝදන් වේවා. උන්වහන්සේලා පතන්නා වූ බෝධියකින් නිර්වාණ අවබෝධය සිදු කරගනිත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. පින්වත් දේශකයන් වහන්සේ ඇතුළු අර්ථයෙන් ධර්මයෙන් අනුග්‍රහ කරන පින්වත් ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වේවා. අපිත් අනුමෝදන් වෙනවා. ඒ වගේම අද දවසේ මේ ධර්ම දේශනාව සිද්ධ කරන්න දායකත්ව අනුග්‍රහ සිද්ධ කරන සෝභා මඩවල මැතිනියටත් සම්පත් පෙරේරා මහත්මයාටත් නිදුක් නිරෝගී සුව වර්ධනය වේවා. බොහෝ දිනාට ධර්ම ශ්‍රවණයට අනුග්‍රහ දැක්වීමෙන් සම්මා දිට්ඨියෙහි පිහිටාගෙන කටයුතු කරමින් සසර වසනාතුරාවට මිත්‍යා දෘෂ්ටියකට නොඇටි සුවසේ පාරමී සපුරා නිවනින් සැනසෙන්නටත් මෙලොව සියලු කටයුතු සර්ව ප්‍රකාරයෙන් සාර්ථකව සිදු කරගන්නටත් සුගති පරායන උප්පත්ති ලබන්නටත් හේතුපනිශ්‍රේ වේවා කියලා අපි ආශිර්වාද සිද්ධ කරනවා. ඒ වගේම ධර්ම දේශනාව සඳහා Zoom app එක ලබා දෙන ස්විස්තරලන්තයේ පදිංචි ස්විස්තරලන්තයේ දෙපදිංචි වජිර රණසිංහ මහතාට සහ මිය පරලෝ යන්ට යෙදුණු ඉල්බාගේ ආදරණීය පියතුමාට මේ පින් අනුමෝදන් කරනවා. ඉතින් වජිර මහත්මයාට තව තවත් ධර්මඥාන භාවනාඥාන දියුණු කරගෙන නිවනින් සැනසෙන්නටම මේ කුණ පින හේතු වේවා. එතුමාගේ පියතුමාටත් ඉන්නව භවයක නිදුක් නිරෝගී මේ පින අයිති වෙලා සූපත් භාවයට ලැබිලා එතුමාටත් ඉක්මනින්ම සසරෙන් එතෙර වෙන්නට හැකියාව ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේම මේ කටයුතු සියල්ලක්ම හොඳින් සිදු කරන අපේ විශ්ව උනන්තන මහත්මයාටත් උද්යානී උනන්තන මෙතනටත් මේ කටයුතු හේතු කරගෙන තව තවත් උතුම් ලෙස ධර්ම ප්‍රචාරණ කටයුතු වලදී දෙන්නට ශාසනික කටයුතු වලදී දෙන්නට සිරි ශක්තිය ධෛර්යය ලැබේවා. මෙලව දියුණුව පරලොව සුගතිය කෙරව නිවන සාක්ෂාත් කරගන්නට ලැබේවා කියලා මම ආශිර්වාද කරනවා. පටිගත කිරීම ප්‍රචාරණය කිරීම කරන අපේ නිකේෂ් මහත්මයා වෙනද වගේ ප්‍රදා ප්‍රසාද් මහත්මයා ඇතුළු හැම දෙනාටමත් ධර්මඥාන භවනා ඥාන දියුණු කරගන්න නිවනින් සැනසෙන්න හේතු වේවා. ධර්මශ්‍රවණයට පැමිණි සියලු දෙනාටම නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත් ලැබිලා මෙලව දියුණුව පරලොව සුගතිය කෙරව නිවන සාක්ෂාත් කරගන්න ලැබේවා. සියලු ඥාති වර්ගයා පින් අනුමෝදන් වීමෙන් දුකටපත් වූ දුකෙන් අත මිදෙත්වා සැපයටපත් වූ සැපෙන් අභිවර්ධනය වී නිවනින්ම සැනසෙත්වා. ආත්මාරක්ෂක ලෝකපාලක වූද මෙම සෙනසුනට අධිග්‍රහිත වූද දිව්‍ය රාජ මණ්ඩලය පින් අනුමෝදන් වීමෙන් දෙවියෝද දිව්‍යමය ආයු වර්ණ සැප බල ප්‍රඥාවන්ගෙන් වැඩි බුද්ධ ශාසනයද චිරාත් කාලයක් ආරක්ෂා කොට දෙවියෝද ප්‍රාර්ථනීය බෝධි ඥාන වලින් නිවනින්ම සැනසෙත්වා කියලා පින් අනුමෝදන් කරමින් පින් දෙමු. අපි ඉදං වෝ ඥාතීනං හෝතෝ සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතීනං හෝතෝ සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතීනං හෝතෝ සුඛිතා හොන්තු ඥාතයෝ ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං.
ආකාසට්ටහා ච බුම්මට්ටහා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං ආකාසට්ටහා ච බුම්මට්ටහා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකං චිරං රක්ඛන්තු ත්වං සදා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගම සතන් සමාගමෝ හෝතු යාව නිබ්බානපත්ති අයිමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බානපත්ති ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බානපත්ති ඉදම් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවහං හෝතු ඉදම් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවහං හෝතු ඉදම් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවහං හෝතු සම්බ දුක්ඛා පමුඤ්චතෝ සාදු සාදු